සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ අවසරයි. අපි අද රැස්ස සිටින්නේ සතිපතා ප්‍රාර්ථන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. ඒ සඳහා කමඨහන් ප්‍රශ්න වලට පිළිතුරු දීමේ කොටස පටන් ගන්න ලෙසමම ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා වැඳ ආරාධනා කරනවා. සාදු සාදු
සාදු සාදු
ස්වාමීන් වහන්ස, අද ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා.
හොඳයි.
පළවෙනි ප්‍රශ්නය, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පර්යංක භාවනා අත්දැකීම්. පහසුව ඉඳගෙන සතිමත්ව සිටියෙමි. ඉතා වේගයෙන් සුළං හමන දිනයක් වූ බැවින් අවට පරිසරය ඉතා ഘോഷාකාරී විය. ගස් ඇඹරෙන සද්දයක් දෙවල් අතරින් හමන සුළඟ නිසා වහල ගැලවෙන්නට මෙන් පොරබදන ශබ්දයක් අතරින් සියුම්ම දැනෙන හුස්ම වෙත සතිමත්ව සිටියෙමි. මේ සුළඟටත් වඩා උග්‍ර වූ ප්‍රශ්න රසකට මේ දිනවල මුහුණ පා සිටියද දැනෙන නොදැනෙන තරමට සියුම් වූ හුස්ම රැල්ලේ සියලු ප්‍රශ්නවලට පිළිතුර බව වටහාගෙන නිහඬ වූ ශාන්ත වූ මනසකින් ඔහේ ඉඳගෙන සිටියෙමි. පරිසරයේ කැළඹීම් වලින් හෝ මානසික කැළඹීම් වලින් බාධාවක් නොකර මොහොතක හෝ මෙවැනි නිහඬියාවකට පත්වීමට මඟ පහදා දුන් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය පතමි. ප්‍රශ්නයක්ම නෙවෙයි ස්වාමින් වහන්සේ, එක ප්‍රකාශයක්.
හොඳයි. ඒතකොට ප්‍රකාශ අපි වැඩි වැඩියෙන් අගය කරනවා. මොකද හේතුව මේක කරගෙන යනකොට ප්‍රශ්න වියැකිලා ගිහිල්ලා ප්‍රකාශයක් තමයි ඉදිරිපත් වෙන්නේ. ප්‍රකාශයක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඔය උදාන වාක්‍ය එහෙම නැත්නම් ඔය තේර ගාථා පාලිවල එහෙම තියෙන්නේ, ඔයගේ දේවල් තමයි. නිකන් ප්‍රකාශයක් තියනවා යම් කිසි විදිහක. කියවලා බලන්න පුළුවන්. ඔය වගේ ප්‍රකාශ තමයි තියෙන්නේ. දැන් අර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ එහෙම ඒ තේර ගාථා පාලිවල තියෙනවා. මේ වටපිටාවේ මේ කනා මැදිරියෝ ඇවිල්ලා මේ විදියට රෑක අමුතු අලෝක සංදර්ශනයක් පවත්වනවා. මේ ස්වාමීන් වහන්සේ එකත් එක්ක අවදි, මේ වටපිටාවත් එක්ක අවදි. ඒ අවදි භාවය ගැන, අර පරිසරයේ සුන්දරත්වය ගැන, අර වටපිටාව ගැන යම්කිසි ගාථාවක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒතොර එහෙම කිව්වහම කට්ටිය දන්න පුළුවන් එහෙම හොඳයිද සුන්දරත්වෙ විඳින්න කියලා. නෑ, ඒ එහෙම ඔහොත් ඒ සුන්දරත්වෙ විඳා. එතනින් ඒක අතහැරියා. අපි එහෙම නෙවෙයි අරක ගෙදර අරන් යන්න හදනවනේ, කනා මැදිලියෝ ටික බෝතලයකට හරි දාගෙන. ඉතින් ඔන්න ඔය වගේ ගමනක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වර්තමාන මොහොත උපරිමෙන් විඳිනවා. ඒක තුළ යම් කිසි විවේකයක් සුන්දරත්වයක් තියෙන්න පුළුවන්. අර විදියට මහා හුලං හමනවා, ඒ වගේම ජීවිත කුණාටුවත් ඔය වගේම තමයි. ඒතොර ඒක අතරේ අන්න විවේක මනසක් කොහොමද හදාගන්නේ, විවේකයක් කොහොමද පුරුදු කරන්නේ, හිත විවේක කරගන්නවා කියලා ඔකට කියන්නේ. ඒක පුරුදු නැත්තම් අපි හැමදාම නිකන් අර වලිගෙට ගිනි අරන් වගේ තමයි. හනුමගේ කතාව අහලා තියෙන්නේ. හැම තැනම ලගින තැන ගිනි තියතිය යනවා, හිතන්නේ මේ මහා දක්ෂකමක් කියලා. නෑ, මේ රිදෙන හින්දා පිච්චෙන හින්දා තමයි මේ පයින්නේ. නැතුව ගමම ගිනි තියෙන අදහසක් නෑ ඔතන. තියෙන්නේ මේ ඉන්න කාලා ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන. ඉතින් ඒකින්ද හිත විවේක කරගන්න පුරුදු වෙන්න ඕනේ. ගෙදර ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒවා මග ඇරලා යන්න කියලා අපි කියන්නේත් නැහැ. ඒ වෙනුවට ඔන්න විවේකයට හුරුවක් ඇති කරගන්න. දවසකට වරක් දෙවරක් තමුන් විවේක වෙනවා අර ප්‍රශ්න අතරේ. මොන මොන කරදර බාධක තියුණත් පොඩ්ඩක් විවේකයක් හදා ගන්නවා. එතකොට ඒ විවේකයේ අන්තරම අන්න අර යම් කිසි විදිහක නිකන් දරුවෙක් මා වගේ උකුලේ විවේක වෙනවා වගේ. එහෙම නැත්නම් යම් කිසි විදිහක මේ කරදර බාධක ඔක්කොම අතහැරලා හරියට නිකන් අර මුහුදු එරලකට ගිහිල්ලා වාඩි වෙලා ඉඳියා වගේ යම් කිසි සහනයක් සැනසීමක් තමයි තියෙන්නේ. දැන් පහුගිය දවසක තරුණ දරුවෙක් කියනවා මේ නාලා මෙහෙස හොඳ රස්සේ දවසක හොඳට නාලා පිරිසිදු වුණාම ඇඟට දැනෙන පහසුව විවේකයේ සැනසීමක් තියෙනවා. දැන් මේ වගේ දෙයක් මට දැනෙනවා මේ විදියට පරයන්කෙක ඉඳලා නැගිට්ටාම කියලා. එන්නේ හිත විවේක කර ගැනීම තමයි අපි මේ පුරුදු කරන්නේ. ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න වෙනවා. ඒවත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. නමුත් නැවත නැවත අඳුනගෙන තියා ගන්නවා මෙන්න මේ විදිහේ විවේකිකුත් තියෙනවා අනිත් පැත්තේ. ඒ විවේකෙ නොදැනගෙන තමයි ඔය හිත ඔච්චර කාලයක් කරදර බාධක ඔස්සේ ගිහිල්ලා තියෙන්නේ. අන්න අඳුනගත්තට පස්සේ කොයි වෙලාවේ බැලුවත් මොන කරදරේ ඉඳද්දි බැලුවත් පිටිපස්සේ ওই විවේකේ තියෙනවා. ඉතින් එන්නේ වෙනස තව තව වැඩි වැඩියෙන් හඳුන ගන්න කියලා අපි ඉදිරියට යමු.
මේ ස්වාමීන් වහන්සේ දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නම්. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. පාදවල යටිපතුල සංවේදනා නිරීක්ෂණය කරනවා. ශබ්ද වලින් හෝ සිතුවිලි වලින් බාධාවක් නැත. පැයක සක්මන අවසන් වන තුරුම දිගටම යටිපතුල සංවේදී සංවේදනා දැනෙනවා. පර්යංක භාවනාව. පර්යංකයට වාඩි වී අවට ශබ්ද ගැන අවධානය යොමු කරනවා. ඉන්පසුව ශරීරයේ ඉරියව් ගැන සිහි කරනවා. ආස්වාස ප්‍රාස්වාස මූලික කර්මස්ථාන ලෙස ආරම්භ කරනවා. ටික වේලාවකින් ආස්වාස ප්‍රාස්වාස හෝ පිම්බීම හෝ හැකිලීම හෝ වෙනත් කම්පන නොදෙනී යනවා. ශබ්ද හෝ සිතුවිලි වලින් බාධාවක් නැත. පැයක් අවසන් වනතුරු හිසේ සිට පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට හිස මුදුන දක්වාත් ශරීර සංවේදනා ගැන විමසමින් ගත කරනවා. සමහර දිනවලදී පර්යංකයෙන් ඉවත් වීමට හිතෙනවා. නමුත් පැයක් අවසන් වනතුරුම දිගටම භාවනාව කරගෙන යනවා. ඉන්පසුව එදිනෙදා කටයුතු සතියෙන් කරනවා. මාගේ සතිය සහ සමාධිය වැඩි දියුණු කර ගැනීමට අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. නිරෝගී සම්පත් ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට අර එතන මේ පරයන්ක ගැන පොඩි දෙයක් කියන්න. නන්න මොකද්ද මේ දැන් මේ විදිහට උස්මත් විවේක වෙනවා, පිම්බීම හැකිලීමත් විවේක වෙනවා, ඒ වගේ විවේක ස්ථානයකට එනවා. එතකොට ඒ වෙලාවේ යම්කිසි විදිහක වැඩිය දඟලන්න යන්නේ නැතුව උඩට පහළට යන්න දෙයක් නැහැ. කොහෙ ගියත් ඔච්චර තමයි ඔක ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා පොඩක් විවේක වෙන දීලා බලන්න. මුකුත් නොකර ඉඳීමේ ප්‍රතිපදාවක් ටික ටික අල්ලගන්න පුළුවන් ද කියලා බලන්න. ඒක කැමති නැහැ සමහර කෙනෙක්. ඒක අපහසුයි සමහර කෙනෙක්ට. මුකුත් නොකර ඉන්නවා කියන එක හරිම ලේසි වැඩක්, පහසු වැඩක් කියලා හිතුණාට තියෙන අමාරුම වැඩේ. ඉන්න බෑ, ඒක විදියක ඉන්න බෑ. මුකුත් නොකර ඉන්න බෑ. මොනවා හරි කරන්න හිතෙනවා. ඉතින් ඔය වගේ වෙලාවට අන්න අර මුලදිනේ මම කියන්නේ විවේකයක් මතුවලා එනවානේ. අන්න ඒ විවේක වෙලාවේදී විවේකීව ඉඳලා බලන්න මේ ක්‍රියාවලිය මොන වගේද, මේ යන ගමන මොන වගේද. අත දැම්මොත් කැළඹෙනවා, අත දැම්මොත් ගෑවෙනවා. නැවත නැවත අර පරණ පුරුද්දට අත දැමෙනවා, කැළඹෙනවා. කමක් නැහැ, ටික ටික අපි ඉක්මෙන් උත්සාහ කරනවා මේ යන එකට අත නොදා ඉන්න තරමට ලාබයි. මේක කලඹ ගන්නේ නැතුව ඉන්න තරමට ලාබයි. එතකොට යන්නේ ස්වභාවික ගමනක්. ස්වභාව ධර්මයට අනුව ගමනක් යන්නේ. ඒ ගමන අපිට පාලනයක් නැහැ. ඔකට බුදුරජාණන් වහන්සේ කියනවා නොකලු නොසුදු කර්ම. කලු කර්ම සුදු කර්ම අඳුරනවානේ අපි. එතකොට මේකේ මේ කලුත් නැති සුදුත් නැති කර්ම කියලා තමයි මට අඳුන්නන්නේ. එතකොට මේ කර්මය ෂය කිරීමේ ප්‍රතිපදාව ගැන තමයි මේ කියන්නේ. එතකොට අන්නේ ගලණයට ඉඩ දීලා බැලුවොත් ඒක යම් කිසි විදියක ප්‍රසාදය දනවන දෙයක්ම නොවෙන්න පුළුවන්. සමහර විට එක එක විකාර, හිතවිලි, ප්‍රශ්න, ගැටලු වගේ දේවලුත් ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. කමක් නැහැ, නැවත නැවත අර විදිහේ හික්මීමක් ඇති කරගන්නවා. ඒක මුලදී කියන්න බෑ කෙනෙක්ට. මේ පමණකට මේ ප්‍රතිපදාව අඳුරගත්තට පස්සේ අපිට පොඩ්ඩක් කියන්න පුළුවනි, මෙහෙම පොඩ්ඩක් උත්සාහයක් දාලා බලන්න කියලා.
ස්වාමීන් වහන්ස, තුන්වෙනි ප්‍රශ්නය. පින්වත් ස්වාමීන් වහන්ස, පර්යංකේ වාඩි වී ඉතාමත් කෙටි වේලාවකින් හුස්ම සියුම් වී ඉන්පසු හුස්ම ගෙවි හිස් අවකාශය තුල සෑහෙන වේලාවක් නිදහසේ නිසොල්මනේ රැඳී සිටියා. ඉන්පසු නොදෙනී තිබූ හුස්ම රැල්ල නැවතත් පැහැදිලිව දැනුණා. මේ විදිහට හිස් තැනට ගොස් නැවත හුස්ම රැල්ල ප්‍රකට වීම පර්යංකේ පුරාවටම හතර පැස් සැරයක් සිදු වුණා. මේ අතර ශරීරයේ ගැස්සීම්, වේදනා සහ නොයෙකුත් සිතුවිලි දැනුණා. සිතුවිලි අතර කමඨාන් වලට ලියන්න ඕනෑයි සිතුන දේත් සිතුනා. මීට පෙර පරයන්කවලට වඩා වේදනාවල අඩුවීමක් සහ සිතුවිලිවල වැඩිවීමක් පැහැදිලි වුණා. සිත පිට ගිය හැම විටම පිට ගිය බවත් එසැනින්ම නැවත ආනාපානයට යොමු වන බවත් වැටහුණා. මේ අතර එකවරම කිරිපැහැති දීප්තිමත් දියරයක් හිස් පුදුනේ සිට ශරීරයේ පුරාම ක්‍රමානුකූලව හැලුණ දැක්කා. ඒ තත්පර කීපයක් ඇති වී නැති වී ගියා. වරක හිස පොළවට සමාන්තර වෙන්න කිට්ටු තරමටම ඉදිරියට නැමි ගොඩක් වේලාවක් එම ඉරියව්වෙන් සිට ඇති බවත් ඒ නිසා කෙලින් වූ පසු උදරයේ වේදනාවක් හට වුණා. මේ විදිහට පැය දෙකක් කාලයක් පමණ පරයන්කේ රැඳී හිටියා. මේ යන මාර්ගය නිවැරදි කරගන්න සහ දියුණු කරගන්න ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඔය ක්‍රමේ හොඳයි. එතකොට මේ අර විදිහට මුලින් හුස්ම නැති වෙලා අර විවේක ස්ථානයකට ආම හිතනවා, අයියෝ මේක තමයි මුළු ලෝකෙම, දැන් ඉතින් ආපහු මුකුත් එන එකක් නැහැ කියලා. නෑ, ඒක පරදිලා නැවතත් ටික වෙලාවකින් හුස්ම මත වෙලා එනවා, ආපහු විවේකට යනවා. අර පළවෙනි රැලි දෙක තුන තමයි ටිකක් ලොකුවට එන්නේ. ඊට පස්සේ එනකොට එච්චර ගාණක් නැහැ, ඔය හිතන තරම් ලොකු දෙයක් නැහැ. ඕකේ. එතකොට අර සුනාමිය වුණත් අර ඉඳලා ආපු අර විජය රජුරන්ගේ කාලෙන් දුටු ගැමුණු රජුරන්ගේ කාලෙන් පස්සේ ආපු ඉඳන්නේ ගැටලුව තියෙන්නේ. එතකොට කට්ටිය ඉඳන් මාක් කරලා නම්මනම් කරලා මාළු අල්ලන්න ගිහිල්ලා තමයි ඔය 50,000ක් විතර හොදගෙන ගිහිල්ලා තියුනේ. එතකොට මේ ජපානේ කට්ටියට එහෙම සුනාමි ගාණක් නැහැ. හැමදාම මාසකට සැරයක් විතර එකක් එනවා. ඒ මිනිස්සු ඔය පොඩ්ඩක් රැස් වෙන ස්ථානයකට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ලොකු වතුර පාරක් ඇවිල්ලා ඉතින් ඔය බැහැලා යනවා. ආපහු තමුන්ගේ වැඩ කටියේ තුල ඒ දෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ රැලි නැවත නැවත දකින්න කොට තේරෙනවා ඔය හිස්තැන්ට ගියත් එකයි, උස්මාවත් එකයි, අර විදියට කයි කෙලින් වුණත් එකයි, ඇද වුණත් එකයි, අමුතු අමුතු විදිහේ විකාර ඉදිරිපත් වෙලා යනවා. ඉතින් ඒ ක්‍රියාවලියට ඉඩ දීලා ඉන්න තමයි තියෙන්නේ. ඉන්න ඉන්න තේරෙනවා මේ මේ මේවා මේ එක එක විදිහේව එනවා, එක එක යකු එනවා, පොඩි රංගනයක් දක්වනවා, බැහැලා යනවා. ඒ රංගනේට අපි දඟලන්න ඕනේ නැහැ, අත දාන්න ඕනේ නැහැ. කලින් වார்த்தාවට මම කියලා නැවැත්වෙත් එතන තමයි. ඉතින් ඒ ක්‍රියාවට නැවත නැවත ඉඩ දෙනවා. එතකොට ඒ ඉඩ දෙනකොට වෙන්නේ මොකද්ද? අන්න මේවා නිකන් යම්කිසි ගෙවීමකට ලක්වීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. මේ වැතින ප්‍රබලතාවය අඩුවීමක් තමයි වෙන්නේ. ඉතින් හොඳට අතහැරීම පුරුදු කරන්න වෙන අවස්ථාවක්. මොකද කයේ ප්‍රകൃතිය තියන්න බෑ. කය විකෘති වෙනවා, විරූපි වෙනවා, අර විදිහට වැටිලා විකාර වෙනවා. ඊට පස්සේ හිතටත් එක එක විකාර සිතුවිලි, චිත්ත රූප වගේ දේවල් එනවා. ඉතින් ඔය ගලනේ තමයි තියෙන්නේ. ඉතින් ඕකට එකකට අවධානයක් දුන්නොත් මොකක් හරි අපි මූණක් වගේ එකක් දැක්කොත් අන්න අපේ මලගිය අත්තා කියලා ගත්තොත් ඉතින් අත් එක්ක මව ගන්න පුළුවන්. නමුත් ඒකත් තව ඔය ගමනේ කොටසක් තමයි. ඉතින් එන්නේ විදිහේ ගමනකට ඉඩ දුන්නා නම් තේරෙයි මේක නිකන් අමුතු විදිහේ ගලණයක් තියෙනවා. නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙනවා, නැති වෙනවා, නොයෙකුත් රැලි එනවා. ගානක් නැහැ. අර ජපානේ කට්ටිය සුනාමි වලට දක්වන ප්‍රතිචාරය වගේ එකක් තමයි දක්වන්න තියෙන්නේ. එහෙම දක්වනකොට තේරෙනවා මේක මේ ගමනෙන් අපේ හිත ටික ටික දුරස් වෙනවා. මේ ගමන නිසා අපේ හිත ඇතිවන පීඩාව, වෙහෙස ටික ටික අඩු වෙනවා. ඒ අඩුවීම යහපත්. ඒ අඩුවීම සැනසීමක් සඳහා හේතු වෙන දෙයක්. ඉතින් ඕක තමයි තියෙන ප්‍රතිපදාව. ඔය වැඩේම නැවත නැවත වෙන්න දෙන්න කියලා අපි කියමු.
දෙම ස්වාමිනාස ලිඛිත ප්‍රශ්නෙත් එච්චරයි ස්වාමිනාස තියෙන්නේ. අපිට මේ වෙලාවේ වෙලාව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. වාචිකව ප්‍රශ්නයක් අහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එන්නම් කරන්න. එතකොට අපි මයික් එක අන්මියුට් කරන්න. වාචික ප්‍රශ්න නැති වගේ ස්වාමීන් වහන්ස වෙලාව තිනින්ද කලින් ආපු ප්‍රශ්න සම්බන්ධයෙන් මට අහන්න අවසරයි. ඒ ප්‍රශ්න වල අහන ගාගෙන කියවන ගමනොත් ඔබ වහන්සේ දීපු පිළිතුරු අහගෙන එද්දී මට නැවතත් මතක් වෙච්ච දෙයක් තමයි හිත හැම වෙලේ මොකක් හරි දෙයක් කරන්න හදනවා. අරදයක් හිතන්න හදනවා. මුකුත් නොකර ඉන්න බැරිකමක් හිතර තියෙනවා. ඒක ඒ බව එහෙම බව අපට දැනෙන්නේ පරයන්කයක ඉන්න වෙලාවට විතරයි. සාමාන්‍ය වෙලාවට උදත් ඔය දේ වෙනවා. හැබැයි අපි අඩු ගන්න අපි දන්නේවත් නැහැ. ඒක එහෙම නේද ස්වාමීන් වහන්සේ?
අර කලබලේ හොඳට විවේකීව දකින්න පුළුවන් සාමාන්‍ය පරයන්කයක වගේ ඉන්නකොට. අනිත් එක තමයි දැන් ඔය සමහර කෙනෙක් නිකන් අර නිකන් ප්‍රතිපදාවක් මේ විදිහ දෙයක් කරන්නේ නැතුව එනම් මම මුකුත් කරන්නේ නැහැ, මුකුත් කිසි දෙයක් කතා කරන්නේත් නැහැ, විඳින්නෙත් නැහැ, මේ සියල්ලෙන් කර්ම රැක්ෂ දෙනවා කියලා ඒ වගේ එකකුත් ගන්න පුළුවන්. ඒ නිගන්ත මත එහෙම ඒවා නැහැ. ඒ වෙනුවට මේක අර ප්‍රතිපදාවක් තුලින් තමයි මෙන්න මේ මුකුත් නොකර ඉන්නවා කියන ප්‍රතිපදාව මතුවෙලා එන්නේ. ඒක දකින්න අනිවාර්යෙන් අර විදිහේ දේ හුස්මක් සංසිඳිලා මෙන්න මේ ගලණයකට ගිහිල්ලා වැටුණාම එහෙම නැත්තම් මේක මේ අපි කියන්නේ කැඳ වෙනවා. මේක වතුයි වතුරයි තියුණ එක කැඳ වෙනවා. අන්න ඒ කැඳවීම දැක්කට පස්සේ කෙනෙක්ට තේරෙනවා මෙන්න මෙතන යම්කිසි ගලණයක් තියෙනවා. ඒ ගලණයට ඉඩ දීලා බලා ඉන්න පුළුවන්ද කියලා. ඉතින් හරි අමාරුයි. හරි අමාරුයි. ඔය කියන විදිහට කයෙන් මොනවා හරි කරන්න හිතෙනවා, ස්කෑන් කරන්න හිතෙනවා, එහෙම නැත්නම් අරවා කරන්න ඕනි, මේවා කරන්න ඕනි කියලා නැගිටලා යන්නත් පුළුවන්. ඉතින් මේ එක්ක හිතනවා මේ ක්‍රමේ හරියන්නේ නැහැ, වෙන එකක් හොයාගෙන යන්න ඕනි කියලා. ඉතින් ඕක තමයි ගමන. ඕක තමයි ඔය හිතේ ස්වභාවය. නමුත් අපි ටික ටික යම් කිසි විදියක විවේක තත්ත්වයක් තුලින් මේ ක්‍රියාවලිය දැකීම තුළින්ම මෙන්න මේ විදිහට මේ තදියමක් නැඟලිල්ලක් තියෙනවා කියන දැක්ම තුළින්ම ටික ටික ඒ ප්‍රතිපදාව හුරු වෙනවා. ඉතින් ඒක හුරු වෙන්න හුරු වෙන්න අන්නාල හිත තුළ ගලණයක් තියෙනවා. නමුත් හිත ඒකෙන් නිදහස්, මේ අරමුණු නෙමෙයි තවදුරටත්, ඒ වෙනුවට ඒ අතර පොඩි පරතරයක් දුරස් බවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ දුරස් බව හැම වෙලේම හොඳ දෙයක්. ඒ දුරස් බව හරියට නිකන් අර උණ ගහක මල් තිබුණා වගේ. එහෙම නැත්නම් අපි කියන්නේ කොටලු දෙනක් යැප් ගත්තා වගේ, කෙහෙල් ගහක් පීදුනා වගේ ස්වභාවයක් තමයි ඉතින්. ඉතින් ඒක මේ විචිත්‍රත්වය දකින්න කට්ටිය කැමති නෑ. ඒකනේ මේක මේ පෞල් විනාශ කරන, ගබ්සා කරන ධර්මයක් කියලා කියන්නේ. මොකද අර කාලා ඒ ලෝකෙක යන ගමන තමයි අගේ කරන්නේ. නමුත් ඉතින් ඒකත් එක ගිහිල්ලා කවදාවත් මේ ගමනේ කෙලවර කිරිල්ල, දුකේ කෙලවර කිරිල්ලක් නැහැ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර මම මෙහෙම විවේක තැනක් හොයාගත්තා, ඕගොල්ලන්ටත් පුළුවන් කියන ආරාධනාව තමයි තියන්නේ. කැමති නම් පුළුවන්, කැමති නැත්නම් ඉතින් කමක් නැහැ. කාලා ගිහිල්ලා දවසක ඉන්නේ නේද උදේ මහත්තයා? දවසක ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහේ ඉක්මීමක් තමයි තියෙන්නේ. ඉතින් ටික 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 අන්න අර ප්‍රතිපදාව අඳුර ගන්න පුළුවන්.
මම ස්වාමීන් වහන්සේ බොම්පින් අපිට එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. හාරි අමරතුංග, දැන් පුළුවන් මයික් එක අන්මියුට් කරන්න.
ස්වාමීන් වහන්සේ අවසරයි. අද කතා කරපු දේවල් ගැන මට නිකන් පොඩි අවශ්‍ය පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වුණා. සමිනාංශ, දැන් අපි ඔය විවේකයෙන් ඉන්න අවස්ථාවේ අත්දකින්නේ අදුක්කම සුඛ වේදනාවද කියලා. මද මම අහලා තියෙනවා අදුක්කම සුඛ වේදනාව දන්නව නම් සැපයි, දැන් නැත්තම් ඒක දුකක් කියලා. ඉතින් සමිනාංශ, මේ අතර තියෙන සම්බන්ධය කැටියෙන් පැහැදිලි කරලා දුන්නොත් ගොඩක් පිං.
නෑ, එතකොට දැන් ඔයවත් අර කියපු වැඩේම තමයි. මොකද්ද මේ මුකුත් නොකර ඉන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේක හදාගෙන මේක දුක්ඛම සුඛද කියලා හරි ප්‍රශ්නයක් එනවා. නැත්නම් මේක කමඨාන් වර්තාවට ලියන්න ඕනේ කියලා හරි ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ මෙහෙම කියන්න පුළුවන් අපිට, මේ සැප දුක කියන අන්ත දෙකෙන් පොඩ්ඩක් දුරස්සෙලා අපි මේ විදියට නියුට්‍රල් ෆීලින් එකක් අල්ලනවා. ඒ ඇල්ලුවට මොකද අර මැදනේ දැන් අල්ලගෙන ඉන්නේ, මැදත් අතහරින ප්‍රතිපදාවක් එනවනේ. මැදත් අතහරින ප්‍රතිපදාවක් එන මුලින් නෙමෙයි, අර සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඔය සූත්‍ර දේශනාවලේම ඕක සඳහන් වෙනවා. මොකද උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති, මෙන්න මේ විදියට අන්ත දෙක අතහැරලා යමෙක් මැද නොඇලේද අන්න ඔහුට මම මහපුරුෂයා කියලා කියනවා. එයා තමයි මේ තණ්හාව නැමැති මැහුම් කාරිය ඉක්මෝල යන්නේ. එතකොට අර මැද අල්ලනවා. එතකොට අපි හිතමු හුස්මක් අල්ලනවා. හුස්ම ඇල්ලුවාම ඒකත් සෑම් කිසි විදිහක නිව්ට්‍රල් ෆීලින් එකක්. ඒකනේ හුස්ම බලාගෙන ඉන්න බැරි. හුස්මේ නෑ එහෙම ලොකු ජොලියක් නෑ. එතකොට ඒක අල්ලන්න හරි අමාරුයි. මුලට මුලින් කෙනෙක්ට විශේෂයෙන් අමාරුයි. නමුත් අර මැද ඇල්ලීමක් කරනවා. සැප දුක දෙකෙන් ඉවත් වෙලා. හැබැයි අන්න හුස්ම බොඳ වෙලා යනකොට මේ විදිහේ ගලන එකට වැටෙනකොට මොකද වෙන්නේ? අන්න මැදත් අතහරින මැද නොයැලෙන ප්‍රතිපදාව තමයි එතනින් එහාට එන්නේ. එතකොට මොකක්ද? අන්න සැප දුක් කියන ඒවා නැවත නැවත මතුවෙලා එනවා. එතකොට අර මැද අල්ලගත්ත කෙනා චෝදනා නගනවා, කියනවා අයියෝ ආපහු කුණු කන්දල් ටිකක් මතුවෙලා ආවා, නැවත මට අර විවේකයට යන්න තියුණා නම් කියලා කියනවා. එහෙම එකක් නැහැ. අන්න අර දෙපැත්තේ ඉස්මතු වීමෙන්ම තමයි මැදත් අතහැරෙන්නේ. සැප එනකොට ඒකට ආකර්ෂණයකුත්, දුක එනකොට ඒකට විරෝධයකුත් තියෙන තාක්කල් අන්න යම්කිසි විදියක මැදට ඇලීමක් තියෙනවා. එන්නේ වෙනස නැති වෙන්න ඕනේ. ඒකයි දැන් ඔය කලින් කියපු වார்த்தාවල කියවෙන්නේ මේවා ගලනවා. මට එහෙම ලොකු වෙහෙසක් නැහැ. සමහර වෙලාවට කය තුලින් වෙහෙසක් මතුවෙලා එනවා. තව වෙලාවකට කය තුලින් ප්‍රීතියක් වගේ දෙයක් මතුවෙලා එනවා. සමහර හිතවිලි නැවත නැවත පස්සෙන් එලෝගෙන ගිහිල්ලා රස විඳින ස්වභාවයක් තියෙනවා. සමහර සිතවිලි බාර ගන්න කැමති නැහැ. ඉතින් ওই විදිහේ හුවමාරුවක් නෙවෙයි තියෙන්නේ. සැප දුක අතර ගල හුවමාරුවක්. ඒ හුවමාරුවේදී අන්න අර මැද නොඇලෙන ප්‍රතිපදාව තමයි එතන තියෙන්නේ. මැදට ඇල්මක් තියෙනවා නම් ඒ සාපේක්ෂව අරව එනකොට ඝර්ෂණයක් දකින්න පුළුවන්. ඉතින් ඒක මුලදී හොඳට දකින්න පුළුවන්. පස්සේ එනකොට තේරෙනවා මේ කොයිද ආවත් ඒවා යනවා කියන වගේ බැල්මක් තමයි ඉතුරු වෙන්නේ. ඒතර මැදත් නොයැලෙන ප්‍රතිපදාවක් තමයි මේ කියන්නේ. ඒතර මැද අල්ල ගන්නවා ගොඩ දෙනෙක් දැඩි ලෙස අල්ල ගන්නවා. ඒ වෙනුවට මැදත් නොයැලීමක් තියෙනවා. ඉතින් ඒ විදිහේ ගමනකට තව තව විවෘත වෙන්න කියලා අපි කියමු.
එහෙනම් සම්බන්ධව ගොඩක්
රසිකා සෝමතිල එකන් අපි එමනම් චන්ද්‍රසිරි තියාරච්චි
රසිකල දැන් ඔසරයි සෝයින්වංශ මට මේ දැනගන්න ඕනේ දැන් අදුක්කම සුඛ නැතිකරන්නත් මොකක් හරි ප්‍රතිපදාවක් තියෙනවද කියලා තිරුවන් සරණයි.
ඒක තමයි මේක තමයි ප්‍රතිපදාව. මේක තමයි ප්‍රතිපදාව. අන්න අර විදියට දැන් කලින් කිව්වේ ඒ විදිය තමයි. එතකොට ඒක කරගෙන කරගෙන යනකොට ඒ ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට නිවන කියන්නේ වේදනාවක් නැහැ කියන අදහසක් නේ තියෙන්නේ. විඳීමක් නැත. එතකොට ආනෝ සාරිපුත්ත හාමුදුරුවෝට ඇවිල්ලා අයියෝ එහෙනම් ඉතින් ඔගේ වැඩක් නැන්නේ මේ විඳීමක් නැත්තම් කියලා. එතකොට කියනවා ඒ විඳීමක් නැති එකම තමයි ක්‍රමේ. ඒකම තමයි තියෙන සැනසීම. විඳීමක් තියනවා නම් ඒකත් එක පිටිපස්සේ ඉතුරු ටික ඔක්කොම ගැට ගහලා එනවා. මේ ප්‍රතිපදාව ගැන තමයි කලින් කිව්වේ.
නිරෝෂ බලන්න පුළුවන්ද කියලා මේ සික්කගේ අයිති කන්මියුට් කරන්න.
ඇහෙනවද? තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.
ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනේ දැන් කලහ විවාද සූත්‍රයේ අර නසඤ්ඤ සංඤී ගාතාවේ ඒ සංඥා හතරටම නැති රූපය විභූත වෙන සංඥාවක් ගැන කියනවනේ. අන්නේ සංඥා මට්ටම කියන්නේ ওই මැදත් නොල් අල්ලන්නේ නැති තත්ත්වයක්ද නැත්නම් එතන ස්පර්ශය නැද්ද? ඒ පිළිබඳව මට මේ පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
ඕක ඇත්තටම මේ මේ මෙහෙම දෙයක් මං කියන්නම්. දැන් කෙනෙක් ගුරුත්වයේ ඉඳගෙන අභ්‍යවකාශය ගැන කතන්දර පොතක් ලියනවා. ලිව්වට වැඩක් නැහැනේ. ඒ මනුස්සයා ගුරුත්වය ඉක්මවලා ගිහිල්ලා දැකලා නෙමෙයි මේ ලියන්නේ. ඒක හින්දා අර වචනෙන් කමියුනිකේට් කරන්න උත්සාහ කරන්න මොකද 10ට 10ක 15කවත් මැසේජ් එකක් යන්නේ නැහැ. එතකොට අන්න කරලා බලපු කෙනෙක්ට ටික ටික මේක අත්දකින්න පුළුවන්. ඒ අත්දකින්න එයා තවදුරටත් ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙනවා වෙනුවට එයාට දකින්න පුළුවනි මෙන්න මේ යම්කිසි විදියක හිතේ විවේකයක් සැනසීමක් මේ සියලු දේින් දුරස් වීමක් තමයි අත්දකිනවා. ඉන්දියා කියලා විශ්වාසය හැබැයි මොකක් ඉන්දියාද කියන එහෙම ලොකු හැඟීමක් නැහැ. කාලය දේශය කියන දෙකෙන් යම්කිසි විමුක්ත ස්වභාවයක් ටික ටික අත්දකිනවා. ඒ දැක්කට මොකද ඒක වචන වලට දාන්න අමාරුයි ඉතින්. එතකොට ඔය ගුරුත්වයේ ඉඳගෙන අභ්‍යවකාශය ගැන ගුරුත්වයෙන් මිදිච්ච තැනක් ගැන කරන දේශනාවක් තමයි ඉතින් මේ බුද්ධ දේශනාව කියන්නේ. ඒකයි කියන්නේ මේක මේ අහලා විතරක් නවතින්න එපා, කරලා බලන්න, තව තව උත්සාහවන්ත වෙලා බලන්න කියලා. ඉතින් අපි මොකද කරන්නේ, අර මේ පැත්තේ ඉඳලා වාද විවාද එක එක විදිහේ ප්‍රශ්න ගැටලු විසඳන්න හදනවා. මේක එච්චර සාර්ථක වෙන දෙයක් නෙමෙයි. කොච්චර විසඳුවත් ගිහිල්ලා බැලුවාම තේරෙනවා, අයියෝ මේ මේ මං ඒ දවසලත් මේක මෙහෙම අත්දැකලා බැලුවා නම් වටිනවා කියලා. මොකද අර විදිහට විසඳන්න බෑ. ඒකෙන් හින්දා අන්න අර ප්‍රතිපදාවේ දෙන්න, යෙදලා යෙදලා බලන්න මෙන්න මේ කියන විදිහේ විවේකයක් මට අත්දකින්න පුළුවන්ද? අත්දකින්න සලකුණක් තමයි යාට මේ ප්‍රශ්න ගැටලු දුරස් වෙලා, ප්‍රශ්න ගැටලු අයින් වෙලා ඒ වෙනුවට අන්න අර මේක දැකගත්තා වෙනවා. එහෙම නැත්නම් ලුණු රස බැලුවා වෙනවා. ලුණු ගැන කතන්දර නෙමෙයි, ලුණු රස බැලුවාම තියෙන වෙනම දෙයක්. ඒක ආපහු වචනෙට දාන්න ගියත් අමාරුයි. ඒක නිසාම තමයි ඔය කියන්නේ නිකන් මේ මෙතන දිග කෙටි බවක්, සුභ අසුභ බවක් උත් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. මොකද හේතුව අර වචනේ අහෝසි වෙනවා. අර විදිහේ ප්‍රකාශයක් කරන්න අමාරු වෙනවා. කෙනෙක් ඒගොල්ලෝ ගැන කතා කරනවා නම් ඒවට මාතෘකාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒක නිසා ඒක අත්විඳලා බලන්න ඔය විදිහට වචනවලින් විසඳන්න අමාරුයි. ප්‍රතිපදාව තේරෙනවනේ. ඒ ප්‍රතිපදාවේ යෙදিলা බලන්න. ඒ දෙන්න තේරෙයි. මේ මේ මේක තමයි මේ කියන්නේ. එතනින් එහාට තවදුරටත් ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් නැහැ. ප්‍රශ්නවල අවසානය කියලා තමයි ඔකට කියන්නේ. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
පොම්පින් ස්වාමීන් වහන්සේ කාල වේලාව ඒ සඳහා තිබෙන් කරපු කාල වේලාව දැන් ඉවරයි. ප්‍රශ්නත් නැහැ වගේ. නිරෝෂගෙන් මං ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවට ආරාධනා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අපේ දෙවනි භාගයේ දවසේ වැඩසටහනේ ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවපූර්වකව ඉල්ලා සිටින්. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි, එතකොට අපි අරගෙන ගියපු කතා බහේ ඔන්න ඒ පරිච්ඡේදය අවසන් වෙන දවසකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න අර 6 දෙනෙක් ගැන කිව්වා. ඒ 6 දෙනාගේ විස්තරතරතුරු ඒ පිරිසම ඉදිරිපත් කරගත්තා. ඊළඟට මේ අපි කතා කරන 7 වෙනියා ගාවට එනවා. ඉතින් අපි ඉදිරියෙන් තියාගෙන ඉන්න 7 වෙනියා ගාවට එනවා. ඉතින් ඒකත් අර පරිබ්‍රාජකයා මෙන්න මේ විදිහට කියනවා. මෙහෙම කතාවකුත් ඇති වුණා. මොකද්ද? අන්න මේ ශ්‍රමණ බවත් ගෞතමයන් මේ නගරේ වැඩ ඉන්නවා. එතකොට ඒ සාසුන් වහන්සේත් බොහෝ සමූහයාගෙන් යම්කිසි විදිහක ගෞරව ලැබපු සමූහයා විසින් මේ විදිහට අනුමත කරන ලද සිය ගණනක් ගෝලියෝ ඉන්න සාස්ෘන් වහන්සේ කෙනෙක්. එතකොට ඒ සාස්ෘන් වහන්සේ ගෝලයන්ගෙන් ගෞරව ලබනවද? තමුන්ගේ පිරිස්වලින් නියමාකාරයෙන් ගෞරවයක් ලං කරගෙන තියනවද කියලා අන්න ප්‍රශ්නයක් ඒ පිරිස ඉදිරිපත් කරගෙන ඒ ප්‍රශ්නෙට අනුව කරන කතාබහ තමයි ගෙනහැර දක්වන්නේ. එතකොට කියනවා මෙහෙම. දිනක් සිය ගණනක් පිරිසකට මේ ශ්‍රමණ බවත් ගෞතමීන් ධර්මයේ දේශනා කරනවා. එහෙම කරනකොට එක්තරා භික්ෂුවක් කෑරුවා. හරිද? එතකොට ඒ අසලේ ඉන්න භික්ෂුවක් මේ භික්ෂුවට කියනවා, "ඇවැත්නි, අපේ සාසෘන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඇවැත්නි, ඔබ නිශ්ශබ්ද වෙන්න" කියලා අන්න දනිස්සෙන් ඇන්න කියලා අන්න ඒ වෙච්ච සිදුවීමක් මේ පිරිස කියනවා. කියලා කියනවා සිය ගණනක් පිරිසට ධර්මයේ දේශනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්. කිසිවෙක් මේ විදියට කිවිසුමක්වත් යවන්නේ නැහැ. කහින්නේවත් නැහැ. ඒ වෙනුවට මේ ධර්මයම අපේක්ෂාවෙන් ධර්මයම අහගෙන කටයුතු කරනවා. හරියට කෙනෙක් මී වදයක් දඬුවල් බෑයක් කඩනවාද, පිරිසක් වට වෙලා මේ දඬුවල් බෑය රස විඳින්න අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවද, අන්න ඒ වගේ තමයි මේ පිරිස් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් අසල ධර්මය අසන්. ඒක නිසා අන්න අර ඒ විදිහේ හික්මීමක් මේ පිරිසක තියෙනවා කියලා මෙන්න මේ වෙන පරිබ්‍රාජක පිරිසක් මේ විදිහට කතා වුණා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා යමෙක් පැවිදි වෙලා ඉඳලා සිවුරු ඇරලා ගිහි බවට පැමිණෙනවද ගිහි වෙනවද ඔවුනුත් මෙන්න මේ විදිහේ කතාවක් කරනවා. ඔවුනුත් කියන්නේ මේ සාස්ෘන් වහන්සේගේ දොසක් කියන්නේ නැහැ. ධර්මයේ දොසක් කියන්නේ නැහැ. සංඝයාගේ දොසක් කියන්නේ නැහැ. ඒ වෙනුවට මේ පිරිස් හැම වෙලේම සාස්ෘන්ගේත් ගුණ කියනවා. ධර්මයේත් ගුණ කියනවා. සංඝයාගේත් ගුණ කියනවා. තමාටම ගරහන්නෝ වෙනවා. කියනවා මෙවැනි මනාව දේශනා කරන ලද ශාසනයක බ්‍රහ්මචාරියේ හැසිරෙන්නට අපිට බැරි වුණා. අපි අසමත් වුණා. අපිම කාලකන්ණියෝ වෙමු. අපිම මදපින් ඇත්තෝ වෙමු. කියලා අන්න මේ පිරිස් තම තමුන්ටම ගරහ ගන්නව මිසක් සාස්ෘන්ටවත් ධර්මයටවත් සංඝයාටවත් දොස් කියන්නේ නැහැ කියලා මේ පිරිස කතා වෙනවා. ඊට පස්සේ කියනවා යම් කිසි විදියක ගිහි ශ්‍රාවකෙක් පන්සිල් අරගෙන ඉන්නවද ඒ විදියෙ ගිහි ශ්‍රාවකයෝ ඉන්නවද ඒගොල්ලොත් මේ සාස්ෘන්ට බොහෝ ගෞරව සහිතයි බුහුමන් සහිතයි පූජා සහිතයි ධර්මයට සංඝයාට ඒ විදියට ගෞරව කරනවා කියලා මෙන්න මේ විදියේ ඒ පිරිස කතාබහකෙදිලා මෙන්න මේ ශ්‍රමණ බවත් ගෞතමේ ඉන්නම් තමුන්ගේ ගෝලයන්ගෙන් තමුන්ගේ පිරිස්වලින් නියමාකාර ගෞරවයක් ලබනවා කියලා ඔන්න මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමයි මේ විස්තරේ කියන්නේ. ඉතින් ඔහොම විස්තරයක් තමයි ඒ සූත්‍රේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ අහගෙන ඉන්න පිරිසගේ හික්මීම පිළිබඳ කතා බහක් ගෙන හැර දක්වනවා. සාමාන්‍ය බණ කිය අහනකොට ඒ පිළිබඳ යම් කිසි කැපවීමක් කරලා ඒ පිළිබඳ යොමුවක් ඇති කරගෙන ධර්මය අහන්න කියලා කියන්නේ. ඕහිත සෝතෝ කියලා කියන්නේ කන්නවල බණ අහන්න කියලා තමයි කියන්නේ. කන්නවන්න කට්ටිය උත්සාහ කරනවා කන්නවන්නේ කොහොමද දන්නේ කියලා. ඒ ෆන්ක්ෂන් එක සාමාන්‍ය මේ පරිණාමයේදී හැලිලා තාමත් ඒ ස්නායුව වැඩ කරනවා. හැබැයි කන නැවෙන්නේ නැහැ. ඉඳලා ඉట్లా එක්කෙනෙක් ඉන්නවා. ඉතින් කන පොඩ්ඩක් එහෙම කරන්න පුළුවන්. ඒතර මේ මොකද්ද මේ කියන්නේ අවධානයක් දීලා ධර්මය අහන්න අවධානයේ දිහාවට යොමු කළා අහන්න කියලා තමයි මේ කියන අදහස. එතකොට ඒ අදහසෙන් තමයි කෙනෙක් බණ අහන්නේ. ඒ වගේම බණ කියන කෙනාටත් නැවත නැවත මතක් කරනවා මේ අහගෙන ඉන්නේ කෙට කියලා වැඩක් ඇති එකෙට බණ කියන්න කියන මතක් කිරීම බණ කියන කෙනාටත් තියෙනවා. එහෙම නැත්නම් අහගෙන ඉන්නේ නැති කෙට බණ කිව්වට වැඩකුත් නැහැ කියලා වැඩක් නැති කෙට බණ කුවට වැඩකුත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහ දෙපැත්තක හික්මීමක් තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මයක් අහනවා නම් ඒක පිළිබඳ යම් කිසි යොමුවක් යම් කිසි වෙලා ඒක පිළිබඳ වෙන් වෙලා ඒ කටයුත්ත කරන එක වටිනවා. මොකද හේතුව නැත්තම් අපි අර මුලින් නවපු කල වගේ නිකන් අහගෙන ඉන්න පොඩි ජොලියකුත් තියෙනවා අහගෙන ඉඳීම තුලින්. නමුත් එතනින් එහාට වැඩක් වෙන්නේ නැහැ නැකිట్లా ගියාම කොහොමත් වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඒක නිසා බණක් අහනකොට පොඩ්ඩක් මේ හිත විවේක කරගෙන මේ අහනවා කියන හැඟීමෙන් මොකද්ද මේ කියන්නේ කියන හැඟීමෙන් අහලා බැලුවොත් අනේ එතකොට යම් කිසි විදියක අදහසක් දියුණුවක් මතුවලා එන්න පුළුවන්. ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නේ තමයි අර විතක්ක වේගෙ වැඩි. අර නිකන් අර කියන්නේ සාමාන්‍යනි අවුඩු හුලඟට අහුණු කුරුල්ලා. උගේ තටු එක පැත්තකට ගහගෙන යනවා, වලිග එක පැත්තකට ගහගෙන යනවා, කකුල් දෙක එක පැත්තකට ගහගෙන යනවා, බෙල්ල තව පැත්තකට කැරකිලා යනවා. අර හුලඟේ ප්‍රබලතාවය වැඩි. ඒ වගේ කෙනේ බණ ඇහුවට වැඩක් නැහැ. අනේ හරි අවධානයෙන් අහනවයි කියලා හිතෙන්නේ. ඇයියත් ඇවිල්ලා කෙනෙක් කියන එකට හුමිටි තිය ඕනේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි නේද මෙහෙම කිය කියෝ යනවා. ටිකක් කරලා අහගෙනද මංකෝ ඔයාට ඇහෙන්නේ නැහැ කියන ඒවා. අන්න පොඩ්ඩක් පොඩ්ඩක් නිකන් අර වාහනයක් නිකන් ගියර් එකකට වැටලා හිට්ටා වගේ පොඩ්ඩක් නැවතුණා. මොකද්ද මේ කිව්වේ කියලා ඇහෙන්නේ නැහැ. මොකද හේතුව අර අර විතක්ක වේග වැඩි. එයා ඉන්නේ වෙනම විකාරක වෙනම හීන ලෝකෙක ඉන්නේ. ඉතින් අහගෙන ඉන්න හාමුදුරුවන්ට සමහර විට තේරෙන එකකුත් නැහැ මේ ඇහෙන්නේ නැහැ කියලා. මොකද හේතුව අර තියෙන කියන කියන එකට මොන හරි කියනවා, ඌමිටි තියනවා, හරි අවධානයක් පීඩගෙන ඉන්නවයි කියලා හිතෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ තියෙන්නේ වෙන විකාරයක්. මේ තියෙන්නේ මේ විතක්ක වේගේ. එතකොට අර කියන වචනේ අල්ලගෙන අලුතෙන් විතක්කයක් එයා හදාගන්නවා. ඒක ගෙන හැර දානවා ඉස්සරහට. ඊයක තමයි තියෙන අවුල. එතකොට අන්න අර විදිහේ විවෘත මනසකින් කන පොඩ්ඩක් යොමු කළා. බණක් ඇහුවොත් ඒකේ ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒ විදිහේ අදහසක් ඒ කාලේ ඉඳලා තියුණ නිසාද කොහෙද මෙන්න මේ පිරිස අන බුදුන්ගේ බණ අහනකොට මෙන්න මේ විදිහ ඉක්මීමක් සහිතව ඇහුවා කියන අදහසක් තියෙනවා. ඒ වගේම අර විදිහට ගිහි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයා වුණත් මේ ප්‍රතිපදාවට බුදුන්ට සංඝයාට ගරහන්නේ නැහැ. එනුවට තමුන්ටම ගරහන ස්වභාවයක් තමයි ඒ පිරිසගේ වැඩි පිරිසකගේ තියෙන්නේ කියන අදහස මෙන්න මේ යම් කිසි විදියක වෙන ආගමක් අදහන වෙන තීර්ථක පිරිසකට පවා ඒ දවස්වල ගිහිල්ලා තියෙන පාටයි. ඉතින් ඒක නිසාම තමයි ඒගොල්ලෝ මේ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. එහෙම කරාට මොකද මේ විදියට ගැරහුව කට්ටියත් ඉතින් කෙනෙක් දෙන්නෙක් ඉඳලා තියෙනවා. එහෙම කේවල පරිසුද්ධියක් තිවිලා නැහැ. එහෙම දෙයක් තිවිලා නැහැ. ඒ වෙනුවට ඉතින් ඉඳපු කට්ටිය ඉඳලා තියෙනවා. එහෙම මේ එහෙම මෙහෙන් ගරහපු කට්ටිය එක එක වෙන වෙන විකාර කරපු කට්ටිය ඉඳලා තියෙනවා. ඒ විදියට අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථාවක් දෙකකුත් ඉදිරිපත් කරගෙන යන් මොකද නැත්තම් මේක නිකන් සමබර වෙන්නේ නැති ගතියක් තියෙනවානේ. එතකොට මේ මොකද්ද කියනවා? අන සුනක්කත්ත කියලා යම් කිසි විදියක ලිච්ඡවි ගෙන් එක්කෙනෙක් මේ තැනත්තා යම් ආකාරයක මේ බුදුන්ගේ මේ බණේ අහලා යම් කිසි විදියක පැහැදිච්ච කෙනෙක්, පැහැදිලා කටයුතු කරපු කෙනෙක්. ඒතර මේ තැනත්තා නොයිකුත් නොයිකුත් තැන්වල ගිහිල්ලා මේ ධර්මයේ ගුණ, බුදුන්ගේ ගුණ ওই විදියට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට මොකද කාලෙත් එක්ක මේ තැනත්තාගේ සද්ධාව පිරිහෙනවා. පිරිලා මේ තැනත්තා දවසක් එනවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට. ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේව අතහැරලා යනවා. අතහැරලා යනවා. මේ දේට ඔබ වහන්සේ එක්ක මම තවදුරටත් මේ විදියේ ශාවක ශාස්ත්‍රු අදහසක් මා තුළ නැහැ කියලා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අමුතු බෝලයක් තමයි දාන්නේ. කියනවා මම දැන් ඔබට කිව්වද ඇවිල්ලා මගේ ගෝලෙක් වෙන්න කියලා. එතකොට කියනවා නෑ, එහෙම එකක් ඔබ වහන්සේ මට කිව්වේ නෑ. ඊට පස්සේ අහනවා දැන් ඔබ ඇවිල්ලා මට කිව්වද අද ඉඳලා මම ඔබ වහන්සේගේ ගෝලෙක් වෙනවා කියලා? නෑ, මම ඇවිල්ලා එහෙම කිව්වත් කිව්වේ නෑ. ඉතින් එහෙනම් බලපන් මේ ඔබ කරන අපරාධේ, ඔබ මේ කියන කතාව. මම ඔබ ගෝලෙක් කරගත්තෙත් නෑ. ඔබ ඇවිල්ලා මට ගෝලයක් මේ වෙලා ඉන්නවයි කියලා ප්‍රකාශ කරෙත් නෑ. හැබැයි කියනවා අතහැරලා යනවා කියලා. අතහැරලා යන දෙයක් නෑනේ කියලා තමයි මේ කියන්නේ. අර විදියට මේ තරහ වෙනවා කිව්වම කියන්නේ යාළුවලා ඉන්දියා තරහ වෙන්න කියලා. එන්නේ වගේ එකක් තමයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ මට 이르දි පෙන්නුවේ නෑනේ කියලා ඔන්න තව එකක් දානවා අරයා. එතකොට කියනවා මං කිව්වද දැන් මම මේ 이르දි පෙන්නන්නම් මගේ ළඟට එන්න කියලා? එහෙම එකක් කිව්වෙත් නෑ. එහෙනම් බලපන් ඔබ මේ කරන අපරාධේ. ඊට පස්සේ කියනවා මේ ලෝකයේ අන්තය ගැන ඔබ වහන්සේ මට කිව්වේ නෑනේ කියලා අන්න අර තව එකක් දානවා. ඊටත් කියන මං කුවද දැන් මේ මගේ ළඟට ආවොත් එහෙම ලෝකයේ අන්තය ගැන මං කියන්නම් කියලා? නෑ, එහෙම ගොත් කිව්වේ නෑ කියලා ඔන්න ඉතින් කොහොම හරි අන්න එහෙනම් මං අතහැරලා යනවා කියලා මේ තැනත්තා යන්න යනවා. ඊට මේ මොනව හොයාගෙනද ඇවිල්ලා තියෙන්නේ? අමුතු දේවල් ටිකක් තමයි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් කාලේ කට්ටියත් ඕවා හොයාගෙන එන කට්ටිය හරියට ඉන්නවා. මොකක් හරි කිඹුහුමක් හරි යනකම් ඉඳලා ඔන්න හිමීට කුටුකුට ගානවා දැක්කනේ. අන්න මොකක් හරි එතන නම් වුණා තමයි. එක්කෝ අර රාත්පල සමාධියට ගිහිල්ලා ආපහු ආවද කොහෙද කියලා මොකක් හරි එක ඕවා තමයි ඔලේ වැඩ කරන්නේ. හරි ලං වෙලා හරියට උපස්ථාන කරමින් කල්ගත කරනවා. හැබැයි මේ හොයලා තියෙන්නේ මොකද්ද? හොයලා තියෙන්නේ වෙන දෙයක් බලනකොට. ඉතින් ඒ වගේ කට්ටිය වෙන්ට මෙන්න මේ ලෝකෙ ගැන කිව්වේ නෑ, ඉරිදි පෙර දැක්වේ නෑ කියලා අතහැරලා යනවා මේ පුද්ගලයා. ඒ හොයපු බව ප්‍රකාශ වෙන ඕවා තමයි හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා ප්‍රකාශ වෙන තව සිදුවීමක් සඳහන් වෙන. මොකද්ද? බොහෝ භික්ෂූන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව අරහත්වය ප්‍රකාශ කරනවා. කියනවා භාග්‍යතුන් වහන්සේ මගේ වැඩ කටයුතු ඉවරයි. ඔබ වහන්සේ දෙපා දික් කරන්න මට වන්දනා කරන්න කියලා යම් කිසි විදියක භික්ෂූන් බොහෝ භික්ෂූන් මේ විදිහට ඇවිල්ලා. එතකොට මේක බලාගෙන ඉඳපු මේ තැනැත්තා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා, භාග්‍යතුන් වහන්සේ මේ මේ කට්ටිය මෙහෙම ඇවිල්ලා ගියා. දැන් ඒගොල්ලෝ ඇත්තටම රහත්ද නැද දන්නේ නැහැනේ. මා අදිමානෙන් කියනවද දන්නේත් නැහැනේ රහත් කියලා. රහත් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැනේ කියලත් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ආ මේ ඇත්තට කෙනෙක් අරහත්ත්වය ප්‍රකාශ කරොත් මම ඒක බාර ගන්නවා. අදිමානෙන් එන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මම එයාට තව ටිකක් බණ කියනවා. හැබැයි ඕක පැත්තක තියේවා මේ එක එක පිස්සෝ පිහාට්ටෝ එක එක ප්‍රශ්න අදාගෙන ඇවිල්ලා මගෙන් අහනවා කියලා අන්න අර ප්‍රශ්නේ අරන් ආපු එකාටම දමලා ගහනවා. දමලා ගැව්වාම අන්න එදත් ඉතින් පොඩි ගුටියක් කාගෙන තමයි යන්නේ. ඉතින් ওই විදිහට යම් ආකාරයක මේ තැනත්තා මේ විදිහට අතහැරලා ගිහිල්ලා ඊට පස්සේ මේ නුවර පුරාම කියෝ කියෝ යනවා, ඇවිද යනවා. මොකද්ද මේ 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 ශ්‍රමණ බවත් ගෞතමයන් ගාව එහෙම විශේෂ නුවණක් නැහැ. එහෙම විශේෂ 이르දියක් නැහැ. මම ඉන්දියානේ. මම සෑහෙන කාලයක් එයා ගාව ඉන්දියා. ඒකින්ද එහෙම විශේෂයක් කියන දෙයක් නැහැ. ඒ වෙනුවට මේ මේ තියෙන්නේ මේ මේ නුවණින් සලකලා ඔය අපි වගේ යම් කිසි විදියක පොඩ්ඩක් හිතලා මතලා තමයි ඔය බණ කියන්නේ. ඉතින් ඒ බණ ඇහුවාම ඒ බණ කරොත් අපි මේ දුකේ දුක නැති කරගන්නත් පුළුවන්. දුක අඩු වෙන දිහාවකට ප්‍රතිපදාවක් තමයි මේ ශ්‍රමණ බවත් ගෞතමයන් පෙන්වන්නේ කියලා මේ තැනත්තා මේ නගරෙ පුරා කී කී යනවා. ඉතින් ওই විදිහේ ප්‍රශ්න ඒ දවස්වල තිවිලා තියෙනවා. ඒ චබ්බග්ගේ කට්ටිය පිළිබඳ සඳහන් වෙනවා. මොනවාරි ශික්ෂාපදයක් පැනෙව්වොත් ඒක කඩන්නේ නැහැ. ඒකට වෙන මොකක් හරි එතනින් එහාට ගියපු පය වැට පයින්න තැනක් හොයා ගන්නවා. බැටේ බුරුල් තැනක් එතනින් පයින්න. ඊට පස්සේ ඒ කාලේ අලුතෙන් වැටක් ගැව්වාම ආව බුරුල් තැනක් හොයාගෙන එතනින් පයින්න. ඉතින් ඒ වගේ කට්ටිය තමයි පාත්‍රයේ මේ වනවන යනවා. ඊට පස්සේ පාත්‍රේ වනන්න එපා කිව්වහම පාත්‍රේ ඔලුව තියාගෙන යනවා. ඔලුව තියාගෙන යන්න එපා කිව්වහම තව විදියකට අරන් යනවා. ওই විදිහේ දේවල් කරලා තියෙනවා. ඉතින් මේ විදිහ පිරිසිඳලා තියෙනවා. ඉතින් ඒකනේ මේ සමාජයේ හැටි. යම් කිසි දෙයක ওই විදිහේ බෙල් කර්ව් එකක් තමයි තියෙන්නේ. ඒකේ අන්ත දෙකේ කට්ටිය ඉන්නවා. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහේ සිදුවීම් යම් කිසි විදිහක මේ ශාසනයත් තිබිලා තියෙනවා. හැබැයි බහුතරයකගේ පිරිසකගේ චර්යාව පිළිබඳ අදහසක් තමයි මෙතන සඳහන් වෙන්නේ. දැන් අපි ওই දේවදත්ත කතන්දර ටික ගත්තත් ඒකෙදිත් අපිට දකින්න පුළුවන් දේ තමයි අවුරුදු ගණනාවක් අවුරුදු 30කට වගේ ආසන්න කාලයක් හොඳට මහනදම් පුරාගෙන ඒ විදිහට කටයුතු කරගෙන ඉඳලා තියෙනවා. බොහොම යහපත් විදිහට. නමුත් අන්න අවසාන මොහොතේ යම් කිසි විදියක අදහසක් ආවා. දැන් භාග්‍යවතුන් වහන්සේටත් වයසයි. මම මේ විදිහට භික්ෂු සංඝයා පරිහරණය කරා නම් හරි මට නෑකමකුත් තියෙනවා කියලා ඔන්න මේ විදිහේ යම් කිසි විදියක අදහසක් ඇවිල්ලා ඉතින් අදහසත් එක්ක තමයි ඉතුරු කාලේ කටයුතු කරේ. එතකොට තමනුත් පිරිහෙනවා. ඊළඟට මේ ශාසනය පිළිබඳ අදහසකුත් යම් කිසි විදියක පිරිහීමකට ලක් වෙනවා. ඒ විදිහේ ඉලක්කයක් හදා ගන්නවා. හදාගෙන ඉතින් මොකද වෙන්නේ? අන්න දවසක් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වදිනවා. ආනන්ද හාමුදුරුව ගාවට ඇවිල්ලා කියනවා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ පොය දවසක උදේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා තියෙන්නේ. ඒ දවසල පොය කිරලා තියෙන්නේ රැයට පාටයි, හවසට පාටයි. ඉතින් කියනවා මේ ඇවැත් ආනන්දය අද මම මේ භාග්‍යතුන් වහන්සේගෙන් වෙන් වෙලා වෙනම පොය කරනවා, වෙනම විනය කර්ම කරනවා. ඒ විදිහට මම අලුතෙන් අද වැඩක් පටන් ගන්නවා කියලා මගේ පිරිසත් එක්ක එකතු වෙලා, ඒ සංඝයා වහන්සේලාත් එක්ක එකතු වෙලා මේ බුදුන්ගෙන් වෙන් වෙලා පොය කරනවා, විනය කර්ම කරනවා කියලා ආනන්ද හාමුදුරුවෝ යම්කිසි පණිවිඩයක් කියනවා. ඒක කිව්වහම ආනන්ද හාමුදුරුවෝ පින්ඩපාතිවරයලා ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මෙයා හම්බුණා, එයා කියනවා අද පෝය කරනවා බුදුන්ගෙන් වෙන් වෙලා, අද බුදුන්ගෙන් වෙන් වෙලා මං විනය කර්ම කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අද මේ දේවදත්ත සංඝ බෙහෙදේ කරනවා. සංඝ බෙහෙදේ ගැන තමයි ඔය කියන්නේ. මොකද්ද අන්න අර සංඝයා කඩාගෙන ගිහිල්ලා වෙනම පොහේ කරනවා, වෙනම විනය කර්ම කරනවා කියලා යම් කිසි කෙනෙක් ආරම්භ කරනවාද, ඒක ස්ථාපිත කරනවාද, අන්න එතෙන්දි තමයි සංඝ බෙහෙදයක් වෙන්නේ. එතකොට මේ සමහර කට්ටිය පැවිදි වෙන්නවත් නැතුව සංඝ බෙහෙද වේද දන්නේ නැහැ කි කී භාවයේ ඉන්න කට්ටියක් ඉන්නවා. එහෙම එකක් නෙමෙයි. ඒකට ඇතුළෙන්ම තමයි මේ වෙකෙන්නේ පිපිරීම එන්නේ. කියනවා මේ භාග්‍යතුන් වහන්සේ අද පොයත් කරනවා කුවා, විනය කර්මත් කරනවා කුවා, අන්න සංඝ බෙහෙදේකුත් කරනවාද කියලා ඔන්න ඔය විදිහට ඒ දේවදත්ත යන මග ගැන පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේ තැන ඇතුළ නිග්‍රහ කරනවා. මේ බේරන්න බෑ, පිළියම් කරන්න බෑ, කල්පයක් නිරයේ පැසෙනවා, අපාගත වෙන එක වළක්වන්න බෑ කියලා යම් කිසි විදිහක නිග්‍රහ කරනවා. ඒ නිග්‍රහය පිළිබඳත් විමසීමක්. ඇයි මෙහෙම බයින්නේ මෙයාට? ඇයි ඒ විදිහට නිග්‍රහ කරන්නේ? මේ අනුකම්පාවක් නැද්ද කියන ප්‍රශ්නෙත් මතුවෙලා එනවා. ඒ හැම වෙලේම කියන්නේ ලොමක් හරි ගුණයක් දැක්කද ඒ තාක් මම මේ විදිහ නිග්‍රහයක් කරේ නෑ. ලොමක්වත් ගුණයක් නැත්තම් ඉතින් ගොඩ ගන්න බෑ. ඔළුවට වෙනකන් අසුචිවලක එබුණු තැනැත්තෙක් මොකකින් අලලා ගොඩගම් දෝ කියලා කියනවා. එතකොට එන්නේ විදිහේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ සිදුවීම් වලට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒවා සමාජයටත් ගිහිලා තියෙනවා. තිවසුණක් අත්ත කතාව, දේවදත්ත කතාව. තියව හොඳයි. මේ දවස්වල තිබුණු වටපිටාව පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගන්න. නමුත් අනර විදියට බොහෝ පිරිසක් මේ විදිහේ බුදුන් පිළිබඳ ගෞරවයකින්, බුදුන් පිළිබඳ හැඟීමකින්, ධර්මයේ පිළිබඳ ගෞරවයකින්, ධර්මයේ පිළිබඳ හැඟීමකින්, සංඝයා පිළිබඳ ගෞරවයකින්, සංඝයා පිළිබඳ හැඟීමකින් කටයුතු කරනවා. එන්නේ කටයුතු කිරීමට හේතුව මොකද්ද? ඇයි එහෙම අනිත් ශාස්ත්‍රූන් වහන්සේලාගේ පිරිස් මේ විදියට කැඩිලා යද්දී මේ ශාසනය විතරක් මේ විදිහේ ගෞරවයක් ලබන්න හේතුව, මේ විදිහේ පිරිස් ආකර්ෂණය වෙන්න හේතුව, ඒ ආකර්ෂණය වෙච්ච පිරිස් අර විදියට හික්මෙන්න හේතුව මොකද්ද කියන විමසීම වටිනවා. ඒක මොකද අපේ අපේ ජීවිතවලට ලං කරගන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඇයි වෙන ශාසනයක පිරිස් මේ විදියට විසිරිලා කැඩිලා බිඳිලා නිග්‍රහ කරලා යද්දී මේ පිරිස විතරක් මේ විදියට හික්මීමක්, මේ විදියට විවේකයක් අනුමෝදන් වෙලා ඉන්නේ කොහොමද කියන දේ පිළිබඳ විමසීමක් කරන එක වටිනවා. එන්නේ විමසීමට හේතුව තමයි මේ ශාසනය කියන ප්‍රතිපදාව යෙදිලා බලන්න පුළුවන් ප්‍රතිපදාවක් නේ තියෙන්නේ. ඒ යෙදිලා බලන කෙනෙක්ට තමුන්ටම අත්දකින්න පුළුවන්, තමුන්ටම හොයාගන්න පුළුවන් විවේකයක්, සැනසීමක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඔන්න ඕක තමයි හේතුව. ධර්මයේ ගුණයක් විදියට සඳහන් වෙනවානේ මෙන්න මේ ජීවිතේදීම මේ වැඩේ අහවර කරන්න පුළුවන්. නුවණැත්තන්ට කියලා පොඩි නිකන් දාලා තියෙනවා, පොඩි ක්ලෝස් එකක් දාලා තියෙනවා. නමුත් අන්න මේ ජීවිතේදීම මේ වැඩේ අහවර කරන්න පුළුවන්. අන්නේ හේතුවම තමයි මෙන්න මේ විදිහ හික්මීමකට, මේ පිරිස් ආකර්ෂණය වීමකට, ආකර්ෂණය වෙච්ච පිරිස් දිගට මේ විදිහට පැවතීමට හේතුව. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? සද්ධාව තියෙනවා. සද්ධාවෙන් තමයි එන්නේ. සද්ධාව ටික දවසකින් නැති වෙලා යනවා. නැති වෙලා ගියාම අන්න ද්වේෂයක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාව තුලදී අන්න සද්ධාව නැති වෙලා යනකොට ප්‍රඥාවකින් ඒක ප්‍රතික්ෂේපණය වෙනවා. ඒක රිප්ලේස් වෙනවා. ඒ ප්‍රතිස්ථාපනය වීම නිසාම තමයි අන්න කෙනෙක්ට මේ ශාසනයේ බොහෝ කාලයක් තමුන්ට යහපතක් පිණිස හික්මෙන්න පුළුවන්. ඒක මම කියන්නේ මේ රහත් වෙන තරමට වර්ධනයේ විය යුතු දෙයක් කියලා. එහෙම නෙමෙයි මේ ප්‍රතිපදාවේ යම් කිසි පමනකට හරි එදිච්ච කෙනෙක් දවසකට අපි තුමු පැයක්වත් වැය කරගෙන මේ විදිහේ ෆෝමල් මෙඩිටේෂන් වගේ දෙයක යෙදෙන කෙනෙක් අනේ ඒ තැනත්තට මේ විදිහේ ප්‍රඥාවක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ මොකද? ටික දවසකින් දමල ගහලා යනවා. යන්නේ තායි නිකන් නෙමෙයි හොඳට බැනලා කුණු ආරපත් කියලා යන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. කොහේ ගියත් ඒක තමයි ස්වභාවය. ඒකට සද්ධාව නැති වෙන කාලේ එනකොට මොනවා හරි ටිකක් ගෙනහල්ලා ඒකේ පුරවලා තියන්න ඕනේ හිස්තැනට. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අනේ ඊළඟට යන්නේ විභව තණ්හාව දිහාට තමයි. අනේ කඩු පොළු අරගෙන ඒ වටපිටේ එන්නේ උන්ටත් බැනලා ගහලා ඕක තමයි ක්‍රමය. ඒක නිසා මෙන්න මේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි මේක මේ ප්‍රතිපදාවක් ගෙනහැර දක්වනවා. ඒකට අද කාලේ බෞද්ධයනුත් සෑහෙන පිරිසක් මෙන්න මේ අඩුපාඩුව සහිතයි. ඒකනේ මේ අවුල තියෙන්නේ. ප්‍රතිපදාවක යෙදුනනම් මෙහෙම වෙන්න බෑ. ප්‍රතිපදාවක යෙදෙන්නේ නැතිකොට අන්න සද්ධාව තියෙනවා. ඒක කණපිට පෙරලෙන්න යන්නේ බොහොම සුළු වෙලාවයි. සුළු වෙලාවයි යන්නේ. කණපිට පෙරලුනහම ආයෙ ඉතින් අනුකම්පාවක් නැත. ඒක තමයි තියෙන ස්වභාවය. එතකොට එහෙනම් මේ ශාසනේ මේ විදියට පිරිස් රැඳිලා ඉන්නවා කියලා කෙනෙක් කියනවා නම් අද කාලෙත් ඒ විදියට රඳව ගන්න උමනාවක් තියනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ. මොකද්ද? මේගොල්ලන්ට මෙන්න මේ ලුණු කියන එක තොලගාලා දෙන්න ඕනේ. තොලගාන්න දෙන්න ඕනේ. තොල ගෑවහම තේරෙනවා මෙච්චර කල් ලුණු ගැන කතන්දර ඇහුවා. නමුත් අන්න අද ලුණු රස තේරුණා. දැන් ඉතින් ලුණු රස චුට්ටක් හරි තේරුණා නම් ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. තවදුරටත් අර විශ්වාසයෙන්ම මේක පිළිගන්න ඕනේ නැහැ. ඉතින් තමුන්ගේ හිත තුළ යම්කිසි විවේකයක් අත්දකිනවා නම් දැන් අද දවසේ වාර්තා ගණනාවක් ඉදිරිපත් වුණානේ. අර කලබල තියෙනවා, ජීවිත ගමනේ කුණාටු තියෙනවා. ඒ කුණාටු අතරේ, ඒ පෝලිං ප්‍රශ්න අතරේ ගන්න මම මේ විදිහේ විවේකෙකුත් අත්දකිනවා. ඒ විවේකේ අත්දකින කෙනෙක් අන නැවත නැවත අර විදිහේ සද්ධාවකින් විශ්වාසයකින් ඇදහිල්ලකින් අරගෙන ආපු ගමන මේ විදිහට ප්‍රතිපදාවක් තුලින් ප්‍රඥාවකින් රිප්ලේස් කරනවා, ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් කවදාවත් බුදුන්ට නිග්‍රහ කරයි, ධර්මයට නිග්‍රහ කරයි, සංඝයාට නිග්‍රහ කරයි කියලා හිතන්න අමාරුයි. මේ ප්‍රතිපදාවට නිග්‍රහ කරයි කියලා හිතන්න අමාරුයි. පැවිදි වෙලා ඉඳලා ගිහි බවට පැත්තුනත් දැන් පැවිදිලා ඉඳලා ගිහි වෙනකොටත් කියනවනේ පොඩි කතන්දරයක් කියනවනේ. මොකද්ද කියනවා? මට මේ එක වේලක් කහලා එක ඇඳක සැතපීලා ඉන්න බෑ කියලා කියනවා. ඕකේ එකිනෙකට හොඳට සම්බන්ධ කතන්දර දෙකක්. එක වේලක් කනවා එක ඇඳක සැතපෙනවා කියන දෙකම එක හා සම්බන්ධයි. වේල් තුනම කාලා එක ඇඳක සැතපෙන්නත් අමාරුයි. ඉතින් ඔන්න ඔය බැරිකම තමයි කියන්නේ. තොර භික්ෂුන් ඉදිරියට ගිහිල්ලා කියනවා මට මේ විදියට එක වේලක් කාලා එක ඇඳක තනියම සැතපීලා ඉන්න අමාරුයි. ඒක නිසා මම මේ ප්‍රතිපදාව අතහැරලා යනවා කියලා. ඒ අතහැරලා ගියත් මොකද? ඒ තැනත් යම් කිසි විදියක මේ ප්‍රතිපදාවේ යෙදිලා තියෙනවා නම්, ඒක තමුන් තුළ පුරුදු කරලා තියෙනවා නම්, මේ කියන කතාව යම් පමණකට හරි අත්දැකලා තියෙනවා නම්, ඒ අර විදියට සිවුරු ඇරලා ගියත් එයා කවදාවත් දොසක් කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා මමම මදපින් ඇත්තෙක් වෙනවා, මමම මේ විදියට නිග්‍රහ කරගන්නවා, මටම තමයි මේ මනාව දේශනා කරන ලද ශාසනයක මේ විදිහ හික්මීමක් ඇති කරගන්න බැරි වුණේ, හික්මෙන්න බැරි වුණේ කියලා අන්නේ තැනැත්තා යම් කිසි දියක ප්‍රකාශයක් කරන්න පුළුවන්. දැන් පැවිදි වෙන්න කෙනෙක් ආවත් එන්නේ නම් ලොකු ශ්‍රද්ධාවකින් තමයි. නමුත් අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඒක නැති වෙලා ඒ වෙනුවට ද්වේෂයක් ඉතුරු වෙනවා. මේ විදිහ ප්‍රතිපදාවක් තමුන් තුළ වර්ධනය කරගත්තේ නැත්තම් සද්ධාවෙන් ඇතිවන හිස්තැනට මොනහරි ටිකක් ගෙනහලා පුරෝගත්තේ නැත්තම්. ඉතල මොකද දෙන වටපිටාවේ ඉන්න කට්ටියටත් බැන බැන වටපිටාවට ද්වේෂ කර කර තමයි කල්ගත කරන්නේ. කාට වුණත් වෙන ලෙඩක් ඕක. ඉතින් මේ අවස්ථාවේදී යම් කිසි දෙයක ප්‍රතිපදාවක් තමයි අපේ පිහිටට සිටින්නේ. ඒ ප්‍රතිපදාව තමයි අපිට ආරක්ෂා වෙන්නේ. පැවිද්දෙක් වේවා, ගිහි උපාසකෙක් වේවා, හැමෝටම එන්නේ මාර්ගය පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ශාසනයේ අර වෙන ශාසනවලයි අතර වෙනස ටික ටික අඩු වෙනවා. වෙනස ටික ටික නැති වෙලා යනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අනාගත බිය විදිහට පෙන්වන්නේ ඒවා තමයි. මේ පොත් අල්ලගත්ත වචන වලින් ආරම්භ කරගත්ත පිරිසක් බිහි වෙනවා. මේ ප්‍රතිපදාවේ දෙන භික්ෂූන් අඩු වෙනවා. අඩු වෙන මේ ශාසනේ පිරිහීමක් දිහාවට යනවා. මේකේ හරය නැති වෙලා යනවා. බාහිර ඔපේ විතරක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු නම් ඉතින් ඒවත් එක්ක වෙනසක් නැහැ. අර විදියට බණ කී ඉන්නකොට කෙනෙක් නැගිටලා ආම්දුරන්ටත් බැනලා දමල ගහලා යන එක අරුමයක් නෙමෙයි. ඊට පස්සේ අර විදියට මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ කියන බණේ මම තමයි රහත් මගේ ගාවට එන්න බණ අහන්න කියලා කියන එකත් අරුමයක් නෙමෙයි. මොකද හේතුව අන්න අර පිරිහීම. ඒ පිරිහීම බෞද්ධය කියලා නම් පට බැඳගෙන ආවට මොකද? ටික දවසකින් මුද්දං සරණං ගච්ඡාමි වෙනුවට ඥානක්කා සරණං ගච්ඡාමි කියලා අතහැරලා දාලා යන එකත් අරුමයක් නෙමෙයි. ගිහිල්ලා රතු නූලක් බැඳගෙන ප්‍රදර්ශනය කරන එකත් අරුමයක් නෙමෙයි. තේගනේ වෙලා තියෙන රටේ හොඳම ඔල්ලුව විදිහට තියෙන කෑලි කට්ටි ඔක්කොම ඥානක්කා සරණං ගච්ඡාමි. ඉතින් රටකට හරියයි කියලා හිතන්න පුළුවන්. බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක ස්වභාවිකයි. ඥානක ගාව ඉඳියත් තව ටික දවසකින් ඥානකටත් දමලා ගහලා වෙන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගාවට යන්නත් පුළුවන්. ඒක තමයි වැඩේ මේ විදිහේ ප්‍රතිපදාවක යෙදුනේ නැත්තම්. අන්න මේ ශාසනයේ බාහිර ශාසනයි අතර වෙනසත් ඕක තමයි. මෙන්න මේ විශ්වාසයෙන් පටන් ගන්නවා. නමුත් ටික 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 ඒක අපි ප්‍රතිපදාවක් තුලින් අත්දකිනවා. ඒ අත්දැකීම වටිනවා. හැබැයි මේ විදිහේ දෙයක් කතා වෙනකොට මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද අපි නිවැරදි තැන විශ්වාසයක් පිහිටව ගන්නේ? කොහොමද අපිට ඒ ශක්තිය ලැබුණේ කියන එක විසඳ ගන්න හරිම අමාරු ප්‍රශ්නයක්. කොහොමද අපි හරි වැරද්ද දන්නේ? කොහොමද අපි නිවැරදි කෙනාව තෝරගන්නේ? හැම බණේම අහා ගියොත් කොහේ ගිහිල්ලා නතර වෙයිද කියලා කියන්නත් බෑ ඉතින්. හැමෝම විශ්වාස කර කර ගියොත් කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්නත් බෑ ඉතින්. එතකොට ඒක ඒ විමසීම් ශක්තිය, ඒ විපීම සමහර විට කලින් කරපු දෙයක් වෙන්නත් පුළුවන්. දැන් අර පහුගිය දවසක යම්කිසි කෙනෙක් කියනවා මොකද්ද මේ අපිට හිතෙනවා මේ දෙන්නෙක් මීටිමකට ආවා. ඒ දෙන්න ඇවිල්ලා මීටිමේදී කතා බහ කරලා එකඟ වුණා. අපිට හිතෙන මේ මීටිමේදී එකඟ වුණා කියලා නෑ. ඒ වෙනුවට මේ දෙන්න මීටිමට එන්නෙම එකඟ වෙන්න සුදුසු වටපිටාවක් සමග. ඊළඟට නෝනායි මහත්තයයි හම්බෙච්ච විදිය කතා කරලා බැලුවොත් අන්න ඇස් කතා කරා. එකපාරයි දැක්කේ අන්න දුටුපමණින් ආකර්ෂණයක් මතු වුණා. මගේම බම්බා කෙටු කෙනා කියලා එක්කෙනා කියලා ඔන්න අල්ලගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට කියනවා මේ හමු වීමට කලින්ම බම්බා කොටලා තියුනේ. මේ දෙන්න ඒ හමු වීමට එනකොටම පළවෙනි පාර දකින්නකොටම ඒ දෙන්න තුල මේ ගැළපීම ඇවිල්ලා තියුනේ. ඒ ගැළපීම තුලින් තමයි මේ සිදුවීම සිද්ධ වුනේ කියලා මෙන්න මේ අපි මේ යම් කිසි විදියක කර්මය කියලා ගැන හැර දක්වන දේ වෙන්න පුළුවන්. මේ තැනත්ත මේ විද්‍යාත්මක පරීක්ෂණය තුලින් ප්‍රකාශ කරන මේ අහඹු සිදුවීම් නෙමෙයි. මේ වැරදිලා හම්බ වෙනා වගේ නෙමෙයි. මේවා මේ ඊට වැඩිය එහා ගියපු දේවල්. මේ ලෝකෙ මේ හදිස්සි අනතුරු කියලා දේවල් නෑ කියලා තමයි මම කියන්නේ. හදිස්සි අනතුරු දේවල් කියලා නේවල් නැත කියලා තමයි මේ කියන්නේ. එතකොට ඔන්නයි කියන කතාව බලන්න. ඔන්නයි කියන කතාව තුලින් ආපු යම් කිසි ශක්තියක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් හැම තැනම සද්ධාව පිහිටෙව්වොත් හැම බණේම අහගෙන ගියොත් ඒ කට්ටිය ඉතින් අර බුද්ධ කාලෙත් ඉන්නේ නැති ඒ වගේ කට්ටිය. බුදුන් ගාවටත් ඇවිල්ලා බණ අහන්නේ නැති. නිගණ්ඨනාඩ පුත්‍ර ගාවටත් ගිහිල්ලා අර හෙළුව බලාගෙන බණ අහගෙන ඉන්නේ නැති. අනිත් කට්ටිය ගාවට ගිහිල්ලත් ඒ විදිහේ බණ අහන්නේ නැති. ඒ විදිහේ ගමන කියන්නේ නැති. උතුරටත් යන්නේ නැති, දකුණටත් යන්නේ නැති, තව අඩි කීපයක් බටහිරටත් යන්නේ නැති, අනුදිසාවලටත් යන්නේ නැති. ගිහිල්ලා කොහේ හරි ලොකු දුර ගමනක ඉලක්කයකට ලං වෙයි කියලා හිතන්නේ නැති. නමුත් එහෙම ලංවීමක් නැහැ. එහෙම ගමනක් නැහැ. එතකොට කොහොමද අපි නිවැරදි කෙනාව තෝරගන්නේ, නිවැරදි තැන සද්ධාව පිහිටවගන්නේ කියන එක හරිම අමුතු ඉපයීමක්. ඒ ඉපයීම කොහෙන් කවදා එක්රැස් කරගත් එකක්ද කියන එක අපිට පරීක්ෂා කරන්න අමාරුයි. හැබැයි ඒ වගේ කෙනෙක්ට අනේ විදිහේ ඉපයීමක් ලැබිලා තියෙන කෙනෙක්ට මේ කියන ප්‍රතිපදාව යම් පමණකට යෙදිලා පුහුණු කළා මේ කියන එක නිවැරදිද කියලා උරගාලා බලන්න පුළුවන් එක එක්තරා විදිහක ආරක්ෂාවක්. ඒතර වැරදි තැනක සද්ධාාවක් පිහිටවගෙන ඉන්නවා නම් ඒක අතහැරලා යන්නත් කරදර විය යුතු නෑ. අතහැරලා යන්නත් ප්‍රමාද විය යුතු නෑ. දැන් අපි ගොඩ දෙන්න තියෙන ප්‍රශ්නේ යන්නේ ඕක. මොකද මොන හරි දෙයක් අල්ල ගන්නවා ටික දවසකින් තේරෙනවා මේක නම් හරියන මගුලක් නෙමෙයි. මේක නම් හරියන මගුලක් නෙමෙයි කියලා තේරෙනවා. නමුත් දැන් මේ මගුල කඩාගෙන යන්න අමාරුයිනේ. ඉතින් මොකද කරන්නේ මුළු ජීවිත කාලයම විඳෝ විඳෝ කල්ගත කරනවා. විඳෝන ජීවිතයක් බවට ඊතුරු කාලේ පත් වෙනවා. නෑ මේ අපහසු වෙලාවට අමාරු වෙලාවට හරියන්නේ නැහැ කියලා ස්ථිර වුණ වෙලාවට වෙනසක් කරන්න බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ දවස්වල නිතර නිතර ওই වටපිටාවේ ඇහෙන කතන්දරයක් තමයි මේ වෙන්න මේ කතාව. මොකද්ද? මේ පොළව රස්නේ වැඩි නම් වෙන තැනකට යන්න බය වෙන්න එපා. අලුත් දෙයක් අත්හදා බලන්න බය වෙන්න එපා. තමුන්ගේ ඒ ඉන්න කූඩුව කඩාන බිඳගෙන යන්න බය වෙන්න එපා කියලා ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? එහෙම වෙනසක් කරන්න කැමති කෙනෙක් නැත්නම් එහෙම අත්හදා බැලීමක්, එහෙම පරීක්ෂාවක් කරන්න කැමති කෙනෙක් නැත්නම් එයාට කියන්න මට නම් බණක් නැත. මොකද අර ඉන්න කූඩුව ඇතුලේ විතරයි එතනින් එළිය ගැන විමසන්න කැමති නැහැ. මොකද හේතුව අර ඉතින් පොඩි කාලේ ඉඳලා හැදිච්ච කූඩුවනේ. කෝකුණත් මගේම කූඩුවනේ. අර අර ඇත්පැටිගේ කතාවක් තියෙන ඇත්පැටියව බඳිනවලු ලණුවකින්. කොහු ලණුවකින්. ඉතින් පොඩිනේ පැටියා. කොහු ලණුව කඩාගෙන යන්න බෑ මූට. ඉතින් මූ ට්‍රයි කරනවා බෑ. මාසයක් දෙකක් තුනක් හතරක් යනකොට මොකද වෙන්නේ? මේක ස්ථිරයි. ආ මේක කඩන්න බෑ. එහෙනම් මේ ලණුවේ වපසරිය තමයි මට අදාළ කියන ස්ථිර ස්වභාවයක් ඇති වෙනවා. නමුත් ඔය අලිය හැදෙනවනේ, වර්ධනය වෙනවනේ. අන්න හොඳ අඩි 10ක් විතර උස මහා විශාල හස්තියෙක් බවට මූපත් වෙනවා. පත් වුණ දවසේදීත් මොකද? අර ලණුවට නම් අත තියන්නේ නැහැ. දැන් නිකන් පිඹල කඩන්න පුළුවන් ලණුවක් තියෙන්නේ. නමුත් අන්න කොහු ලණුවෙන්ම බැඳලා තියෙනවා. මොකද හේතුව ඒ උත්සාහය එයා දරන්නේ නැති නිසා. ඔන්න වගේ කොටුවීම් කාගේ කාගෙත් ජීවිතවල තියෙන්න පුළුවන්. එතකොට මේ ඒ වගේ වෙනසකට බය වෙන්න ඕනේ. ඒ වගේ වගකීමක් ගන්න බය වෙන්න ඕනේ. මොකද හේතුව මොකද? උත්සාහය. හැම වෙලේම තමුන්ගේ යම්කිසි විවේකයක් පහසුවක් දිහාවට ගමන් කරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ උත්සාහ ගල්ලා මලත් ලාබයි. මොකද හේතුව මලත් ඉතින් අන්න පප්පුවේ තමයි එඩි සලකුණු ඇත්තේ කියලා හරි කියන්න පුළුවන්. නැත්තං ඉතින් පිටේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහේ උත්සාහයක් අරගෙන ටික ටික පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ප්‍රතිපදාව හරිද. හරිනම් කමක් නැහැ, හරිනම් මම එතන ලගිනවා. අය ගහල එලෙව්වත් යන්නේ නැහැ. ගහල එලෙව්වත් යන්නේ නැහැ කියලා කියනවා සමහර වෙලාවට ඇහිලත් තියෙනවා. ගහල එලෙව්වත් යන්නේ නැහැ. ඉතින් ඔය පැවිදි වෙන්න එන කට්ටිය සමහර වෙලාවට ඔය දැන් මාව නිසලම හම්බ වෙන්නේ නිකන් මුස්පේන්දු පාටට. ඉතින් හම්බුනාම ආන සයින්නස මේක කරගන්න පුළුවන් වෙයිද? පැවිදි කරයිද මාව මෙහි කියලා කියනවා. ඉතින් මං කියනවා ගහල එලෙව්වත් යන්නේ නැතුව ඉන්දියොත් පැවිදි කරනවා. හරිම සරලයි. ගහල එලෙව්වත් යන්නේ නැතුව ඉන්නවා නම් අන්න පැවිදි වුණ හැකි. ඒ විදිහේ පරීක්ෂාවක් තමයි තියෙන්නේ. ඉතින් අර මේ ප්‍රතිපදාව තුලින් දියුණු වෙලා එන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඉතින් අපි අර ප්‍රශ්නේ අපි අපිටම කල්පනා කරගන්න ඉදිරියෙන් තියාගමු. කවදා උපයෝගී වීමක්ද මේක? කොයි විදිහටද අපි නිවැරදි තැනකට නිවැරදි ගුරුවරයෙක් පිළිබඳ අදහසක් අපිට ආවේ කොහොමද? ඒ විදිහ ශක්තියක් අපි උරගා ගත්තේ කොහොමද කියන විමසීමක් අපිට තියෙනවා. ඒ වටිනකම තේරෙනවා නම් එයා තවදුරටත් පරක් වෙන්නේ නැහැ, තවදුරටත් කල් මරමින් ඉන්නේ නැහැ. මොකද හේතුව අන්න දුර්ලභ මොහොතක්, දුර්ලභ අවස්ථාවක් තමයි මේ ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ දුර්ලභත්වය දකිනවා නම් එපමණකුත් ඇති, එපමණකුත් ඇති. ඒ විදිහේ විශ්වාසවන්ත අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න කොහොමද කියන විමසීම අපි අපි ඉදිරියේ තියෙනවා. ඉතින් ඕක නිසා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක කියනවා, මේ මංගල සූත්‍රය කියනකොට කියනවා පුබ්බේත කත පුඤ්ඤතා කියන යම් කිසි දෙයක් ගැන හර දක්වනවා. පෙර කරන ලද පින් ඇති බව කියන එකත් හොඳ මංගල කරුණක්. කලින් උපයලා තියෙනවා, දැන් උපයනවා නෙමෙයි, කලින් උපයපු කොටසක් තියෙනවා. ඒ කොටස කවුන්ට් එකේ තියෙනවා. ඒතකොට එන්නේ ඒ ඉපයීම හොඳ මංගල කරුණක්. මොකද හේතුව එයාට අන්න එතනින් එහාට අඩියක් පැන ගන්න, මේ සංසාර ගමන තරණය කර ගන්න ඒක හේතු වෙන්න පුළුවන්. ඒතකොට එන්නේ ඉපයීම එක්තරා විදියක යම් කිසි විදියක අපිට කිව්ව හැකි කෙනෙක් අධෛර්යයට පත් කරන සුළුයි, විශේෂයෙන් ආධුනිකයෙක් අධෛර්යයට පත් කරන සුළුයි. මේදී ඉපෙවීමක් තියනවා නම් මට ඒ chance එක තියනවද, මට ඒ විදිහේ ඉපෙවීමක් ලැබලා තියනවද කියන ප්‍රශ්නේ මතුවලා එනවනේ. හැබැයි ඉතින් නෑ කියමුකෝ, ඉපෙවීමක් නෑ කියමුකෝ. ඒත් ඉතින් කරන්න තියෙන එකම ප්‍රතිපදාව තමයි හරි එන උපය ගන්න, හරි ටික ටික යෙදිලා ඉන්නවා උපය ගන්න, හරි මේකම කරමින් ඉන්නවා. මොකද හේතුව මෙතනින් එහාට වෙන යන්න තැනක්, වෙන නිවැරදි භාවයක් පෙනෙන්නේ නැති නිසා. ඒතකොට එන ඉපයීමක් හරි කරන්න වෙනවා. ඉපයීමක් හරි නැවත නැවත කරමින් ඉන්නවා. මොකද ඔය ඉපයපු දේ තමයි දවසක අන්න උපයගත් දෙයක් බවට පත් වෙන්නේ. මේ ප්‍රතිපදාව තුලත් සමහර විට අර අවුරුදු 7ක් හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පටන් ගන්න වෙනවා. 7ක් කරන්න, 7ක් කරන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් කියනවා 6කුත් ඇති, 5කුත් ඇති. ඕම ඕම ඇවිල්ලා දවස් 7ට අඩු කරනවක දවස් 7ෙන් වැඩි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ සූත්‍රයෙන්ම නම් නෙමෙයි වෙන තැනක කියන උදේ දුන්නොත් හවස වෙනකොට වැඩි ඉවර වෙන්නත් පුළුවන්. ප්‍රතිපදාවක් වුණත් එහෙමයි. අවුරුදු 7ක් නෙමෙයි 70ක් කරත් තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් මක්කේ කරන්නේ නේ එහෙම වුණාම. නමුත් අන්න තේරෙන එකට උදේ කිව්වම හවස වෙනකොට තේරෙන්නත් පුළුවන්. මේ එක එකනගේ ඉපීමේ තරම. හැබැයි ඉතින් එහෙම උපයලා නැති වුණත් ඉතින් උපය ගන්නවා කියන අදහසින් හරි මේකෙම යෙදිලා ඉන්න වෙනවා. අර ලොකු සයින්ස් එකනේ කියන්නේ බස් එකේ කොහොම හරි එලිලා ඉන්නවා, නැගලා ඉන්නවා. එතකොට ගමන කෙරෙනවා. එහෙම නැතුව අනේ හොඳ සීට් එකක් නැහැ, බලන්නකෝ මේකේ ඉන්න සෙනඟ කන්දරාව, ෆුට්බෝඩ් එකේ මට යන්න බෑ කියලා කිව්වොත් ඉතින් ගමනක් කෙරෙන්නේ නැහැ. කොහොම හරි මොකක් හරි කරලා එලිලා ඉන්නවා. සීට් හොයන්නේ නැහැ. ඒ වෙනුවට අන්න වැඩේ එදිලා ඉන්නවා. එදිලා එදිලා ඉන්නකොට අන්න ගමනක් කෙරෙනවා. ඉපයීමක් ඇති වෙනවා. ඉන්න විදිහ ඉපයීමක් තමයි දවසක මේ වැඩේ අහවර කරන්න හේතු වෙන්නේ. ඒ විදිහේ ශක්තියක් ළඟා කරගන්න හේතු වෙන්නේ හොඳ සීට් එකක තම්බු වෙන්නේ පස්සේ දවසක උපයලා ගියොත් තමයි ඉතින්. ඉතින් ඒ ඉපයීම කරන්න ශක්තියක් ධෛර්යයක් අපි ඇති කරගත යුතුයි. මොකද කවදා හරි කරන්න වෙන දෙයක්. කරන්න කරන්න අන තේරෙනවා මොකද්ද දැන් නම් ප්‍රතිපදාව ටික ටික ජව කැවිගෙන එනවා. දැන් නම් ටික ටික යම් කිසි විදිහක දෙයක් මතුවලා එනවා. එතකොට අර කෙනෙක් අපි හිතමු එපා කරපු ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් මේ විදිහ ප්‍රතිපදාවකට මුලින් වැටෙනකොට එයාට ගොඩාක් මේකේ නොයේ දෙන්න හේතු කාරණා මතුවලා එන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු කකුලෙන් ඇදිලි ඒවා මතුවලා එන්න පුළුවන්. හරියට නිකන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේකට කැමති නෑ වගේ ස්වභාවයකින්ම මතුවලා එන්න පුළුවන්. මොකද්ද ඒකට හේතුව? අනර ජවය කවලා තියෙන්නේ අනිත් පැත්තට තමයි. ජව කවලා තියෙන්නේ සංසාර දිහාවට, පාප කර්ම දිහාවට, අකුසල් දිහාවට. ඒ ජවයේ වැඩ කරනවා. එහෙම නැතුව මේ කවුරුත් කරන දෙයක්, කරවන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මොකද වෙන්නේ? අනර ජව කැවීම. ජව කවලා පුරුදු පුරුදු දිහාවට මේ ගමන් කරනවා. එතකොට මේ විදිහේ ජීවිත පරිවර්තනයක් දිහාවට යොමු වෙනකොට යාර දකින්න පුළුවන් අනිත් පැත්තරම තමයි අදෙන්නේ, විරුද්ධවම තමයි කටයුතු වෙන්නේ. ඇයි මේ මටම මේ ඇයි මේක බැරි කියන තත්වයකටම මතුවෙන්න පුළුවන්. නෑ අර ජව කැවීම තියෙන්නේ උතන. එතකොට මේ ජව කැවීම විරුද්ධ දිහාවට කරකවන්න නම් සංසාර චක්‍රයක් වෙනුවට ධර්ම චක්‍රයක් කරකවන්න නම් ඒකටත් ලොකු උත්සාහයක් වීරයක් දරන්න ඕනේ. විශේෂයෙන් ඔන්න ඔය පරිවර්තන අවධියේදී ලොකු උත්සාහයක් දරන්න ඕනේ. නමුත් ඒ උත්සාහය දරමින් නැවත අවුරුදු කිහිපයක් දරනකොට, උත්සාහ කරනකොට ඒ දැන් අතර දේනවා දැන් නම් ඉතින් කැරකෙන ධර්ම චක්‍රය තමයි. දැන් ඉතින් උන්නත් උත්සාහයක් තියුණත් රැඳිලා ඉන්න බෑ. ඒ වෙනුවට නිහන දිහාවට, නිවන දිහාවට යොමු වෙච්ච ගමනක් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර එකම ජව කැවීම. කලින් සංසාර දිහාවට තියුණු ජවේ දැන් නිවන දිහාවට යොමු වෙලා තියෙනවා. එකම ශක්තිය තමයි මේ කරකෙන්නේ. ඒ ශක්තිය අවශ්‍ය දිහාවට යොමු කරගන්න පුළුවන්. හොඳට පාප කර්ම කළා, හොඳට කාලා බීලා, හොඳට මේ සමාජෙන් දොස් අහගෙන ගිහිල්ලා අපාගත වෙන්නත් පුළුවන්. අපායට යන්න පුළුවන්. හොඳම මේ යටම අඩියට යන්න පුළුවන්. ආයිනිකයි අපායේ වුණත් යනවා නම් අපි යන්නේ ආයි සුපිරිම මහලට තමයි කියලා ගිහිල්ලා නිරයටම වැදගන්න පුළුවන්. ඒකත් ඉතින් දක්ෂතාවයක් තමයි. ඔය කියන විදිහට ජව කැවීමක් තමයි. අනිත් පැත්තෙන් මේ ගමන අහවර කරන දිහාවට උනත් ජව කවන්න පුළුවන්. එකම ජව කැවීම තියෙන්නේ. අපි තෝරන්නේ මොන දිහාවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නැත්නම් මාරයයි බුදුනුයි හැම වෙලේම දෙපැත්තේ ඉන්නවා. කාටද ඡන්දෙ දෙන්නේ, කාටද අත දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අන්න නැවත මාරයට අත දෙනවා නම් ඒක ස්වභාවික වෙනවා. ඒ ජවය කැවෙනවා. නැවත බුදුන්ට අත දෙනවා නම් ඒ ජවය කැවෙනවා. කැවිලා ඉතින් කැමති දිහාවකට යන්න පුළුවන්. දෙකම ජව කැවුනට පස්සේ ස්වභාවිකව ඉබේ යන ගමනක් තමයි තියෙන්නේ. නිකන් අර සිගරට් එකක් බීගෙන වාඩි වෙලා ඉන්න විතරයි තියෙන්නේ. ආයි යන ගමන යනවා. ඉතින් අර මුල් කාලේදී ලොකු උත්සාහයක් අමාරුවකින් වුණත් ජව කැවුවොත් අන ධර්ම චක්‍රේ ඒ දිහාවට උනත් යන්න පුළුවන්. ඒ දිහාවට අන්තිමට බොහොම පහසුවේ විවේකෙන් ගමන් කරන්නත් පුළුවන්. ඒ විදිහේ ශක්තියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ජව කැවීම අපි කෙනෙක් ඉදිරියේ තියෙනවා. අපි ඉදිරියේ පරීක්ෂණයක් විදියට හැම වෙලේම ඉදිරිපත් වෙමින් තියෙනවා. හෙට නෙමෙයි, ඊයේ නෙමෙයි, ඒ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොතේ මේ අවස්ථාවේ තමයි හැම වෙලේම ওই පරීක්ෂණ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් විමසලා බලන්න මමවත් අපිත් කියන්න බෑනේ. මම මොන විදියටද මේ යන්නේ? මම මොන විදිය දිහාවකටද මේ ගමන් කරන්නේ? මම මොන විදිහේ ඇදහිල්ලකද මේ ඉන්නේ කියන විමසීම නැවත කරන්න. මොන විදියට බුදුන් සරණද ගිහිල්ලා ඉන්නේ, වෙන කෙනෙක් සරණද කියලා නැවත නැවත විමසලා බලන්න. මේ විදිහේ විශ්වාසයෙන් ගත කරන ගමනක්ද නැත්නම් මේ විශ්වාසයේ වෙනුවට වෙන දෙයක් මම එතෙන්ට ගෙනහලා පුරෝණ ගමනකද යෙදිලා ඉන්නේ කියලා විමසලා බලන්න. මාරයටද මම මේ ඡන්ද දෙන්නේ, බුදුන්ටද මම මේ ඡන්ද දෙන්නේ කියලා විමසලා බලන්න. ඒ විමසුවොත් අන්න මේ ශාසනය පිළිබඳ අපිට ඇති වෙන විශ්වාසය ඒකයි වෙනස් වෙන එකක් නෙමෙයි, අචල විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ අචල විශ්වාසය ඇති වෙන්නේ නැති වෙන්න අන්න දුන් හරි ධර්මයේ හරි සංඝයේ හරි කියන දේ කවුරුත් ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නැහැ. අර විදියට දමල ගහලා යන්න අවශ්‍යතාවයක් මතුවේනේ නැහැ. වෙන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් බාහිරෙන් බලන කෙනෙක් උනත් ಗುಣ කියනවා අන්න මෙන්න මේ ශාසනයේ ඉන්න පිරිස නම් මේ විදියට ඉක්මනවා. මේ ශාසනයේ ඉන්න පිරිස නම් මේ විදියට ගෞරවයෙන් කටයුතු කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ යම් කිසි විශ්වාසයක් තියෙනවා කියලා නම් බාහිරයට උනත් පෙනෙන්න පුළුවන්. ඉතින් මේ වැණියෝ හික්මීමක් සඳහා අද දින ධර්ම දේශනාවට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉතින් මේ ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට දෙපා නැමද නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර අපටත් ඒ බස් එකේ ඉස්සරහා සීට් එකක්ම ලබාගෙන මේ ඡන්දය නිවන දිහාවට යොමු කිරීමට සසර දිහාවට යොමු නොකරගෙන නිවන දිහාවට යොමු කියන මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර ඒ සමඟ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාටද ප්‍රශ්නයක් තියෙනවද දැන් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ. ඒ නිසා උදේ අපි නම් අවසන් කරමු නේද? අද වෙන මොනවද තියෙනවද ඔයාලට
කියන්නේ? එනි රෝෂාද
නෑ. එහෙමනම් chat එකේ එකක් තියෙන පොඩ්ඩක් ඉන්න.
නෑ.
එහෙමනම් ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා ගතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා ගතම් පුඤ්ඤං මයං දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන ගතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචයිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මෙවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සද්දු සද්දු සද්දු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සෝපත්තේ
සෝපත්තේ. හැමදෙනාටම තෙරුවන් සරණයි.